දෙදහස් විස්ස වසරේ දෙවෙනි මාසේ 25 වෙනිදා භාවනා වැඩසටහන. නත්ති මේ සරණං අඤ්ඤං. මට වෙන සරණක් පිහිටක් මේ තුන් හිතේ කොතනකවත් නැතය. මේ කියන කාරණේ බොරුවක් නෙමේ නම් පින්නතුනේ ඒ තරම් සත්‍යක්‍රියාවක් මේ ලෝකේ තවත් නැහැ. ඇත්තටම ඔබට තුන් හිතෙන්ම ආත්මයෙන්ම එම සත්‍යක්‍රියාව කළ හැකි මට්ටමට ඔබේ සිත පූර්ණත්වයට පත්ව තිබෙනවාද? නත්ති මේ සරණං අඤ්ඤං. මට වෙන කිසි දෙයක් නෙමෙයි, වෙන දෙයක් නෑ සරණක්. බුද්ධෝ මේ සරණං වරම. බුදුහාමුදුරුවන්ගේ සරණ තමයි තියෙන්නේ කියලා. පින්නතුනේ මේක උප්පත්තික බෞද්ධයෙකුට කරන්න පුළුවන් සත්‍යක්‍රියාවක් නෙමෙයි. මේක ස්වඥාණයෙන් ස්වාත්මයෙන්ම ජීවිතේම බුදුන් දැකපු කෙනෙකුට ඇති වෙන ශ්‍රද්ධාව මත පදනම් වෙලා සිදුවන සත්‍යක්‍රියාව. ඔබේ හිත ඇතුලේ බලන්න ඇත්තටම මේ වචනයට කොච්චර ඔබ මේ ගාථාවට සාධාරණයක් ඔබ ඉෂ්ට කරනවද කියලා. ඒ සාධාරණය ඔබට 100%ක් ඉෂ්ට කරගන්න පුළුවන් මට්ටමේ මනසක් ඔබට තියෙනවා නම් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය තියෙන කෙනෙක්, අවිච්ඡ ප්‍රසාදය තියෙන කෙනෙක්. ඒ කියන්නේ ලෝක බෝලෙම මන්දේසීක තියලා තමන්ට දීලා බුදුන් නොබදුන් කියන්න කිව්වට, ඔව් දහම් නොදහම් කියන්න කිව්වට, සඟුන් නොසඟුන් කියන්න කිව්වට සැලෙන්නේ නැති, කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, කිලිටිවන්නේ නැති ශ්‍රද්ධාවක් ප්‍රඥාවක් තමයි පිටාලා තියෙන්නේ. එහෙනම් මං කියන්නේ පිහිටුවා ගන්න, හිතෙන් මවා ගන්න කියලා. ඔබේ නුවණ යම් තරමකට වර්ධනය වෙලා තියෙනවද? ඒ තරමට ඒක ඉබේම පිහිටන දෙයක්. ඒ අවබෝධය තුළ පිහිටන දෙයක් නෙවතුනේ. අන්න එතෙන්ට තමයි ගන්න ඕන තමන්ගේ හිත. එතෙන්ට ගන්න ඕන හිත. මම නම් භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට කිසිම දේවාලයකට ගිහිල්ලා මම දෙයියන්ට වඳින්නේ නැහැ. ඒ මොකද දන්නවද? ඒ දෙයියෝ හිටියනම් ඒ දෙයියෝ මට වඳින නිසා. තේරුණාද? දැන් කතරගම දෙයියෝ හම්බ වෙන්න ගියා නම් එහෙම ඔහු ජීවත් වෙලා ඉන්නවනම් ඔබ හිතන්නේ මොකද්ද? කතරගම දෙයියෝ මට වඳිනවා. ඒ වල්ලේ අම්මයි කාලි අම්මද කවුද අනිත් පැත්තේ තියාගෙන ඇවිල්ලා මට වඳියේ. එතකොට මම මොකටද වඳින්නේ නේද? ඒ විතරක් නෙමේ, සක්දෙවුඳුන්ගෙන් පවා වැඳුම් ලබන්නට පුළුවන් කමක් තියෙද්දි ඉතින් අපි එතන වැඳුම් ලැබිය යුත්තා. වැඳුම් පුදන්න උවමනා නැහැ නේද? එහෙනම් පුදන්න සිද්ධෙන්නේ නැහැ. හැබැයි ඉස්සර වැඳා මේ දහමත් එක්ක ශ්‍රේෂ්ඨත්වයට පත්වීම සමග මම කිසිම දෙවියෙකුට වඳින්නේ නැහැ. මොනං ආචාර කරන්න පුළුවන් දෙවි කෙනෙක් ඉන්නෝ, ඒ තමයි ওই මාර්ගඵලලාභී මේ සුමන සමන් දෙවියෝ ආචාර කරන්න පුළුවන්. ඒ වඳින්නේ නැහැ, ආචාර කරන්න පුළුවන් මොනං. හලෝ කොහොමද කියලා වගේ අහන්න පුළුවන්. දැන් මහත්යෙක් ගෙනල්ලා දුන්න මේ බෝසත් පිළිමයක්, ඉතින් ඒක තියෙනවා එතුමගේ ප්‍රාර්ථනාව සංසාරේ මෛත්‍රී බුදුහාමුදුරන් කාලේ නිවන් දකින්න කියලා. ඉතින් මම ඉතින් ඒකත් තියලා තියෙනවා. මට කිසි දෙයක් එහෙම දෘෂ්ටිධාරී විදියට ඇලර්ජි නැහැ. ඉතින් මං හරියම සන්තෝෂයි ලෝකේ ඉන්න සියලු මාගමක සාස්ත්‍රවරුන්ගේ පින්තූරත් ගහ ගන්නවා නම්. නමුත් අපේ ඉන්න සමහර බෞද්ධ විරුද්ධයි. එතන ගහන්න එපා. එතකොට මිනිස්සු එක එක ඒවා හිතන්න පටන් ගනි කියලා. එහෙම පොදු සිතක් තියෙනවා. එහෙම විවේචනයක් නැහැ. ඇලීමකුත් නැහැ. ගැටීමකුත් නැහැ. හොඳයි පින්වතුනි. පළවෙනි කාරණේ මෙන්න මෙහෙමයි. කාට හරි හිතෙනවද මේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ කියනවට වඩා හරි ප්‍රතිපදාව හරි දෙයක් අන්න අහවල් කෙනා කියනවා, අහවල් තැන තියෙනවා, අහවල් පොතේ තියෙනවා කියලා හිතෙනවද? නිකන් හිත ඇතුලේ පොඩ්ඩක් හරි බලන්න. නිකන් එහෙම සංකාවක්, සැකයක්, හැඟීමක්වත් එහෙම තියෙනවද කියලා බලන්න. ඒක තියෙනවා නම් තියෙනවා කියන්න මම ඒකට ගරු කරනවා. නැත්තම් නෑ කියන්න ඒකට මම ගරු කරනවා. මොකද බොරු කියන කෙනාට වඩා මං කෙරෙහි අපහැදීම හරි කමන්නේ. ඇත්ත කියන කෙනාට මං ගරු කරනවා. බොරු වල මං හරි සද්දාව කියනට වැඩිය හොඳයි. මට පැහැදීමක් නැහැ කියලා කියනවනේ ඒක හොඳයි. මොකද එතකොට තමයි ඒක හදන්න පුළුවන්. බලන්න හිතේ කොහේ හරි තියනවද කියලා. තියෙනව නම් ඔබ ඒ කාරණය ඒ ගමන් මඟ 100ට 100ක් ප්‍රත්‍යක්ෂ කොට පැමිණ මටද වදාරන මැනවි. මම මෙතනේ සැකේ අරින්න යන්නේ වෙන මගක්, වෙන කෙනෙක්, වෙන ප්‍රතිපදාවක්, වෙන පොතක්, වෙන මොනයම් හරි දෙයක් තියෙනවා නම් ඒ මග යන්න ප්‍රත්‍යක්ෂ කොටගෙන ඇවිල්ලා හාත්පස කරුණු දැනගෙන ඇවිල්ලා වදාරන්න ඕන. තේරුණානේ? එයිසම මිනිස්සුන්ට සරල බුද්ධියක් තියෙන්නේ. ඒ සරල බුද්ධිය තුළ මේ අමුතු පුදුම මිනිස්සු ඉන්නේ. මං කිව්වේ අර දවසක් මට බස්රියකදී හම්බෙච්ච මිනිස්සේ ඊරෑ හපු බණක් ගැන කතා කරලා මටත් ඒ හාමුදුරු වගේ බණ කියන්න පුරුදු වෙන්න කියලා කිව්වා. තේරුණා නේද? මටත් ඒ ඊරෑ බණ කියපු හාමුදුරු වගේ බණ කියන්න පුරුදු වෙන්න කිව්වා. මං අහුව මොකද්ද හාමුදුරුගේ නම කියලා. මොකද මං අනුගමනය කරන්න බෑ. ඇඹිලි පිටියේ ආනන්ද කියලා හාමුදුරු කෙනෙක් කිව්වා. ඉතින් මට හිනාවකුත් පහළ වුණා. පහළ වෙලා මං කිව්වා ඒ මම තමයි. ඊට පස්සේ මිනිස්සුගේ ඇස්සිල ඈතට ගිහිල්ලා ඒ වහන්සේද කියලා කියවා. ඉතින් අර ඒ වගේ තමයි. ඉතින් මිනිස්සයා නොහඳුනන කම අවබෝධ කරන ගැනීම කියන එක තියෙනවා. දවසක් මිනිස්සෙක් ආවා. අවුරු හරි මේ කතිකාචාර්යවරේ මේ බෑග් මල්ලකුත් අතේ ඉල්ලගෙන ඇවිල්ලා මේ අපිට ඇඹිලි පිටියේ ආනන්ද මහානායක හාමුදුරු හම්බෙන්න ඕන කිව්වා. ඊට පස්සේ මං කිව්වා අර ගිහිල්ලා කාර්යාලයෙන් අහන්න උනාසේ හම්බෙන්න පුළුවන් කියලා. ඒක කියලා කාර්යාලයෙන් ඇහුවා. කාර්යාලයෙන් අහනකොට කාර්යාලයෙන් කියලා තියෙනවා ඒ දැන් කතා කරේ ඊ හාමුදුරු තමයි කියලා. ඊට පස්සේ කියලා තියෙනවා මේ මම බලාපොරොත්තු වුණේ ලොකු හාමුදුරු කෙනෙක්, ලොකු එක්කෙනෙක්. මෙයා පොඩි එක්කෙනෙක් නේ. එහෙමනම් ගොඩාක් දේවල් තමන්ගේ මනෝලෝකේ මවාගත්ත තැන්වලින් තමයි අනුමැතියන් විවේචනයන් තියෙන්නේ. ඒ නිසා මම ඉතාම කරුණාවෙන් ලෝකවාසී සියලු දෙනාගෙන් ඉල්ලනවා විවේචනය කරනවා නම් ප්‍රත්‍යක්ෂව විවේචනය කරන්න. ලෝභ දේශ මොහ නැතුව විවේචනය, ඒ වගේම අනුමත කරනවා, ප්‍රත්‍යක්ෂව අනුමත කරා. මේ ගමම්මග හරි, මේ දේශනේ හරි, මේ නිවන හරි මේ ආගම හරි මේ ප්‍රකාශය හරි වැරදි කියනවා නම් ප්‍රත්‍යක්ෂව ඒ දේ කරන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? ඕ වර අර අපේ සමාජ මාධ්‍ය දාලවල බොරු පණිවිඩ දානවා. බොරු පණිවිඩ දැම්මම අපි ඔක ප්‍රත්‍යක්ෂ කරගන්න නැතුව ෂෙයා කරගෙන ඔක්කොටම යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? බොරුවක් ලෝකෙ වටේම ගිහිල්ලා තියෙනවා. ඈ ඒක ගහ ලෝකයක් අදාගෙන වැටෙනවායි කියනවා. මොකක් හරි එක. ඉතින් ඒ වගේ ඒ නිසා ප්‍රත්‍යක්ෂතාවයට මුල් තැන දෙන්න කියන අවධාරණය තමයි මේ බණපද ටිකෙන් ඔබට ඉදිරිපත් කළේ. ඒක හොඳට හිතට ගන්න ඕන. බුදුහාමුදුරුව ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන, ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන, සංඝයා ප්‍රත්‍යක්ෂ කරගන්න. මොනවද දැන් බුදුහාමුදුරන්ගේ ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන? ආ බුදුහාමුදුරන්ගේ ඥාන પરම්පරාවද? ඈ යසෝදරාවගේ ඥාන પરම්පරාවද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන? ඥාන પરම්පරාවනේ බුදු කෙනෙක් දේශනා කරපු නිවන. ධර්මයේ අඩුපාඩුද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. නොයෙකුත් දේවල් සොයාගෙන ගියාම යම් යම් ගැළපීම් වල ප්‍රශ්න ඒව මෙව ඕන තරම් උද්ගත වෙනවා. ඕන තරම් උද්ගත වෙන්න තියෙනවා. ඒව හොයන්න යන්න එපා. ඒව හොයන්න ගියොත් මේව හම්බෙන්නේ. ඒ නිසා අඩුපාඩුකම් නෙමෙයි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. එතකොට සංඝයාගේ අඩුපාඩුකම්ද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. අර පන්තල මේමයි මේ පන්තල මේමයි අර හාමුදුරු මේමයි ඔය දැන් හිටියට ඉස්සර හරමයි කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන? නෑනේ. අපි නිවන අපි ගහක වුණත් පින්නතුනේ බලන්නේ රෝස මලක හරි බලන්නේ ඒකේ තියෙන මුලවත් කඳවත් කටුවත් නෙමෙයි අපි ඒක දිහා බලන්නේ. ඒකට අගයක් දෙන්නේ ඒකේ තියෙන මල දිහා බලලා. ඒක තමයි යහපත් මිනිස්සෙගේ ස්වરૂපය. ඇද බලන්න ගියොත් රෝස මලක් කඩන එකක් නැහැ කවදාවත්. මොකද හේතුව ඒක කටු තියෙනවානේ. ඒ වගේ තමයි. ඒ කටු තියෙන්නේ ගහේ ගහට අවශ්‍ය කරන ආරක්ෂාවක් සපයා ගන්න. ඒ ගස්වල ස්වરૂපයට. ඒක බීජ නියාම ධර්මයක් හැටියට ස්වභාව ධර්මයේ නිර්මාණයක්. වැරදි හොයන්නේ සාපේක්ෂිතව. හරි හොයන්නේ සාපේක්ෂිතව. ඒත් පින්නතුනේ නිවන හොයන්න ඕන ওই විදියට නොවේ. නිවන හොයන්න ඕන ওই විදියට නොවේ. සාපේක්ෂිතව නිවන හොයලා හරියන්නේ නැහැ නේද? එහෙනම් මේ නිවන හම්බෙලා නැත්තේ බෞද්ධයන්ට හේතුව මොකද්ද? සාපේක්ෂිත නිවනක්, මවාගත් නිවනක්, කල්පිත නිවනක්, දෘෂ්ටිගත නිවනක් හොයනවා. ඉතින් පින්නතුනේ නිවනේ දෘෂ්ටි නැතිකොට, නිවනේ සංකල්ප නැතිකොට මේක අවබෝධ වෙයිද? ලෝකේ දස දෙස දිවගෙන ගියත් පින්නතුනේ ඔය කල්පිත නිවන නම් හොයාගන්න බෑ. සංකල්පිත ඒ නිවන හොයාගන්න බෑ. ඔයත් හිතාගෙන ඇති නිවන කියන්නේ මේකයි කියලා නෑ. ඒක නෙමෙයි. ඒ නිසා හස්තිපදූපම සූත්‍රය වැනි සූත්‍රවලදී පැහැදිලි කළා ඇතා දකින්න තුරු ඇතා නිගමනය නොකරනු මැනවි. ඒ ගැඹුරු බණපදේ තමයි සරලව පින්නතුන්ට මතක් කළේ. ඇතා දකින්න තුරු ඇතා නිගමනය කරන්න එපා. නිවන දකින්න තුරු නිගමනයක් කරන්න එපා. නිගමනය කළොත් එයා ඇත දකින්නේ නැහැ. එහෙම නැත්තම් නිවන දකින්නේ නැහැ. ඇයි මේක අපේ මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම දේශනා කළේ? ලංකාවේ මිනිස්සුන්ගේ ඔන්න ඔය ගතිය තියෙනවා. කම්මැලියට පේන බලන්න පුළුවන් කියනනේ. ගමේ වහනේ ලස්සන කතාවක් එක. කම්මැලියට පේන බලන්න පුළුවන්. යටක් ගාලා හිතුවා සීනි බෝතලේ දිනනවද බලපන් කොළුව කිව්වා. නින්දෙන් බගුවා ඉවරයි ඉවරයි. සීනි බෝතලේ නෑ. ඒව නැත්තම් තියනවා කිව්වා. ඒකම කම්මැලි කමට කියනවා. දැන් තාත්තා එනවද බලන්න කියලා කිව්වොත් එම්ම ඌ මේ ළඟ එනවා ඇති. දැන් එනවා එනවා ළඟ එනවා. ඒ වගේ ගතියක් මේ සිංහලය ළඟ තියෙනවා. පේන බලන්න පුළුවන්. හැබැයි හැමදාම පේන වරදින. හැමදාම පේන වරදින. පේන බලලා. මොන ශේත්‍රයක වුණත් ප්‍රත්‍යක්ෂ ලෝකයට ආවහම තමයි විද්‍යාව කියන එක ක්‍රියාත්මක වෙන්නේ. මනස තුලටත් එන්න ඕන ප්‍රත්‍යක්ෂ භාවයට එන්න ඕන. ජීවිතය ගත කරද්දී ප්‍රත්‍යක්ෂතාවය තුලින් ජීවිතය ගත කරන්න ඕන. විශ්වාසයන් වලින් නෙමෙයි. දැන් පුජ්‍යලයේ ආශ්‍රය කරන්නේ ප්‍රත්‍යක්ෂතාවයෙන්ද විශ්වාසයෙන්ද? මෙතෙක් කල් ආශ්‍රය කළේ විශ්වාසයෙන්. කෙලවිලා නැද්ද? වැරදිලා තියෙනනේ. ආ ප්‍රත්‍යක්ෂතාවයෙන් ආශ්‍රය නොකිරීම. මම නම් විශ්වාස කරන්නේ නැහැ. නමුත් මොනම හරි හේතුවකින් විශ්වාස කරන්න ගියොත් එතන වැරදීමක් නිසා හරියෑමක් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අවිශ්වාස කරගෙන ඉන්න කියන එක නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරගන්න. ප්‍රත්‍යක්ෂ කරගන්න. කොහොමද ප්‍රත්‍යක්ෂ කරගන්නේ? නුවණින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඇසින් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියන්නේ ඉන්ද්‍රියන් වලින් කරන්න පුළුවන් ප්‍රත්‍යක්ෂතාවය තියෙනවා. ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඉන්ද්‍රියයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. දැන් අපි ශරීරයෙන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මේක ගොරෝසුද සිලිදුද රස්නේද සීතලද ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එහෙමනම් මේ නිවන කියන එකට අත තියලා බලලා කියන්න මට මේක සීතලයිද රස්නේද? නිවන කියන එක දැකලා කියන්න මේකේ ස්වභාවය. ඊළඟ වචනේ මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව මම කියාගනු මාර්ගයේ නුවණ මෙහෙවන්න. මට පේනවා දේශනාවක් බලාපොරොත්තු වෙමින් ඉන්න හැමතිස්සෙම මනස. හාමුදුරුවම සියල්ල දන්නවා. හාමුදුරුවම සියල්ලම දේශනා කරත්වා. අපි අසන්නම් ඔබ දෙසන්න. නේද? මා අසා සිටින්නම් ඔබ දෙසා වදාරනවා නම්. නුවණ යන්න ඕනේ. මේ වචනෙට යන්න පුළුවන් එක්තරා කඩයිමක් තියෙනවා. මේ කඩයිම පාස් කරලා ඉස්සරහට යන්න පිරිනුසුන විදර්ශනා ප්‍රඥාව අධිචිත්ත අධිඥාන ඒ ටික ඔබමයි ක්‍රියාත්මක කරන්න ඕන. ඔබ තුල ඇතිවන කුසල ශක්තිය තමයි එතන ඉඳලා ගමන් කරන්නේ. ඔය ආකාරයටම වචන වලින් එහාට පරේක්ෂණය යෙදෙන්න. බලන්න පිනතුනි සියල්ල අත්හැරී ස්වභාවයකින් යුක්ත මාර්ගයක තමන් වැටී තියෙනව ගමන් කරනවද කියලා බලන්න. සියල්ලට නොබැඳුණු, සියල්ල කියන්නේ ගොඩක් නෙමෙයි, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේටයි සියල්ල කියලා කියන්නේ බණ පොතේ. සහ ප්‍රත්‍යක්ෂතාවයෙන් එච්චරයි, සියල්ල යනු එච්චරයි. වෙන දෙයක් ඉගෙන ගන්න දෙයක් ලෝකේ නැහැ. සියල්ලම ඉගෙන ගත්තා, සියල්ලම දුරු කළා වෙනවා පින්නතුනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාත්මක නොවන අධිචිත්ත අධිඥාන මාර්ගයට පත් වෙච්ච ගමන් ඒ සියල්ල අතහැරෙන මාර්ගය තමයි වැඩි යුතු අනිච්චතාවය. වැඩි යුතු අනිච්චතාවය ඇත්තටම ඔබේ ආධ්‍යාත්මය තුළ මෛත්‍රිය තියෙනවාද? ප්‍රශ්නාර්ථය තමන්ගෙන් තමන් අහනවා නම් අහන්න. ඇත්තටම මා තුළ මෛත්‍රිය තිබෙනවාද? මෛත්‍රිය කියලා කියන්නේ වෙනතුනි තමන්ගේ සිතිවිලි සමග ඉස්සල්ලම තමන්ට මෛත්‍රීෙන් ඉන්න පුළුවන්ද? තමන්ගේ අරමුණු එක්ක තමන්ට මෛත්‍රීෙන් ඉන්න බැරි නම් ඔබට ලෝකය සමග මෛත්‍රීෙන් සිටිය හැකිද? හොඳ ප්‍රශ්නාර්ථය. ඔබේ අරමුණු සමග ඔබට සාමකාමීව සහජීවනයෙන් සහයෝගයෙන් මෛත්‍රියෙන් ප්‍රේමයෙන් මොන වචනයක් හරි මෙන්න මේ මෛත්‍රියෙන් ඉන්න පුළුවන්. එසේ නොහැකි නම් ඔබ ලෝකයේ සමග කෙසේ නම් මෛත්‍රියෙන් වාසය කරන්නද? පළමුවම ගැටෙන්නේ ඔබ ඔබේ සිතිවිලි අතර. දෙවනුවයි ඔබ ලෝකයේ සමග ගැටෙන්නේ. පළමුවෙන්ම ඇලීම තියෙන්නේ තමන්ගේ සිතිවිලි සංකල්පිත ඇලීම. දෙවනුව තමයි ලෝකයට ඇලීම. පළමුව තියෙන්නේ ආධ්‍යාත්මය තුළම නිදහස් වීම. දෙවනුව තමයි ලෝකයෙන් නිදහස් වීම. මේ ලෝකෙට බැඳෙන්න නම් පින්නතුනේ කරන්න යමක් තියෙනවා. හොඳට නුවණට ගන්න ගැඹුරු කාරණය හොඳින් අහන්න. ලෝකෙට බැඳෙන්න නම් කරන්න දෙයක් තියෙනවා එතන. ලෝකයේ සමග සම්බන්ධ වෙන්න නම් කොහොම හරි ගැටෙන්න ගැටෙන්න, එහෙම නැත්නම් බැඳෙන්න, මොනම හරි ආකාරයකින් සම්බන්ධ වීම ඇති කරගන්න නම් එතෙන්ට අවශ්‍ය කරන දේ මොකද්ද? ක්‍රියාව කියනක අවශ්‍යයි. ලෝකෙන් නිදහස් වෙන මාර්ගයේ ක්‍රියාවක් හිස්තන. ඒක නොබල ප්‍රායෝගික පිළිතුරක් ලබා දෙන්නේ. වාචික නෙමෙයි. මොකද උත්තරේ? ඉතින් ඔබත් ප්‍රායෝගික උත්තරයක් ලබා දෙන්න. මේ ලෝකේ යම් දාර්ශනිකයෙක් ශාස්ත්‍රවරයෙක් නුවණින් දැකපු දේ අපි කනින් අහලා වැඩක් නැහැ. අපත් නුවණින්ම දකින්න ඕනේ. මුත් ලෝකේ මේ වෙනකොට වෙන්නේ මොකද? යම් ශාස්ත්‍රවරයෙක් නුවණින් දැකපු දේ කනින් අහනවා, එහෙම නැත්නම් ඇස්වලින් බලන්න උත්සාහ කරනවා. ඒ නිසා තමයි ලෝකයේ ලොකු මුලාවක වැරදි දිසානතියක ඉන්නවා කියලා පේන්නේ. ඉතින් අපි පින්නතුන් මෙතන ඉන්නේ පෝසත් අය. ඒ කියන්නේ ධනවත් වෙලා ආහාර වෙච්ච අය. ධනය කියන එක තමයි එකම මාතෘකාව කියලා අර මේ නගරයක දුවන අය වගේ දුවන පිරිස නෙමෙයි මේ. රණාඨාමි කෙනෙක් දුවන වගේ දුවන්නේ නැහැ නේ නේ. ඒ වගේ දිවිල්ලක් දුවන කෙනෙක් නෙමෙයි පෝසත් අය. පෝසත් අය කියලා කියන්නේ තෘප්තිමත් අය. තමන්ගේ ජීවිතය පිළිබඳව, තමන්ට තියෙන දේ පිළිබඳව, තමන් ඉන්න දේ තැන පිළිබඳව, තත්ත්වය පිළිබඳව තෘප්තිමත් වෙනවා නම්, සෑහීමටපත් වෙනවා නම් අන්න එයා කොයි තරමක හිටියත් එයා පෝසත් කෙනෙක්. සාමාගේ පෝසත් පින්වත් නෙයි. පෝසත් ඊළඟට කරන වැඩේ තෘප්තිමත්ව සෑහීමෙන් ප්‍රබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් නම් එයා තමයි පෝසත් කෙනා. අගහිඟ කම්මලින් මනසින් පෙළෙනවා නම් අප්‍රමාණ ධන සම්පත් තිබියදී වුවත් යමෙකු ඔහු දුප්පත් කෙනෙක්. අන්න එවිට තමයි කියන්න වෙන්නේ හාමුදුරුවනේ එහෙනම් ඉතින් කෝටි ප්‍රකෝටි පති තියෙන ලොකු කොම්පනි අයිතිකාරයෝ ඔක්කොම දුප්පත් අය නේද කියලා. අපි ඉගෙන ගන්න ඕන. එහෙනම් තෘප්තිමත් වෙන්න ඉගෙන ගන්න ඕන. අපිට ඇස් දෙකක් තියෙනවා. ඉතින් ඇස් නැති මිනිස්සෙක් ඉස්සරහා ගිහිල්ලා බලන්න ඒක. ඇයි තෘප්තිමත් වෙන්නේ? කන් ඇහෙනවා. පාවිච්චි නොකලට නුවණක් තියෙනවා. පාවිච්චි කරනවා නේද? ඉතින් ඒ නිසා මේ නුවණක් තියෙනවා. කන් දෙක හොඳට ඇහෙනවා. අතපය තියෙනවා. ඉතින් පෝෂක් නේ. කාගවත් දෙයකට ඉරිෂ්‍යා කරන්න ඕනත් නැහැ. කාගවත් දෙයක් පතන්න ඕනත් නැහැ. තමන්ගේ නිර්මාණශීලීත්වයෙන් ඕන තරම් දුර යන්න පුළුවන්. තමන්ගේ සාධාරණ ප්‍රතිපත්ති වලින් නිර්මාණශීලීත්වයෙන් කුසලතාවලින් ඕන තරම්. ඒක තණ්හාව නෙමේ. සර්විස් එක මුල් වෙච්ච ඉපයීම මුදල පදනම් වෙලා සර්විස් එක දෙවෙනියට දැම්මොත් අන්න තණ්හාව තෘෂ්ණාව. සර්විස් එක ඉස්සරහට ගිහිල්ලා මුදල් පස්සට දාලා වැඩ කරනවා නම් අන්න එයා කරන්නේ ලෝක සේවය. එහිමයි තමයි ලෝකෙ දියුණු වෙලා තියෙන්නේ. මුදල් ඉස්සරහට දාගෙන ගියපු අය කඩාගෙන වැටෙනවා. සර්විස් එක ඉස්සරහට දාගෙන ගියපු අය හැමදාම දියුණු. ඒකට හේතුව තමයි යාට මානසික සම්පූර්ණිය හැමදාම වැඩෙනවා. මම කරන්නේ සේවයක් කියලා. ඒකයි. දැන් මම මේ කරන වැඩේ කවදාවත් මුදලට අගය කරන්න පුළුවන් එකක් නෙමෙයි මම මේ කරන්නේ. මුදල් පස්සේ සම්පත් පස්සේ මම ගිහිල්ලා නැහැ කියලා මට හොඳටම පේනවා. වෙනතුනේ ඒකට හේතුව මේ වෙනකොට ආරාමණන් කීයක් මට පූජ කරන්න හදලා තියෙනවද? ඒ කියන්නේ පොඩි ඒවා නේ, කෝටි ගණන් වටිනේවා එපයි කියලා තියෙනවා. ගෙවල් නම් මට කීයක් පූජ කරන්න හදලා තියෙනවද? ඔප්පුත් අරගෙන මේ ඉස්සරහ ඇවිල්ලා කතා කරලා තියෙනවා. මම එපයි කියලා තියෙනවා. දැන් තණ්හා මාන දිට්ඨියක් තිබ්බනම් ආනන්ද හැමදාම මොකද වෙන්නේ? මේකට කොහොම හරි විඳින්න ඕන කියලා කොහොම හරි ඔක විඳ ගන්නවා. නේද? විඳගත්තට පස්සේ ඉන්න එක පණ්ඩල් හරි මට අයිති කරගන්න පුළුවන් මොන යුද්ධයක් කාලා හරි මේක මං ගන්නවා කියන්නේ. අද පන්සල එකම පන්සලේ ඉඳගෙන පන්සලේ නායකත්වයට මිනී මරා ගන්න ලෝකේ. ඉතින් මං සතුටු වෙනවා. ඒකට හේතුව තමයි මේ මං ලබන දේ තුල පරිත්‍යාගය කරන්න තුල හරි ඒ පරිත්‍යාගයේ වටපිටාව තුල හරි කුමන හෝ දෙයක් අපහැදිලි ස්වභාවයක් තියෙනවා නම් ඒක මම ගන්නෙ නැහැ. මගේ හැබැයි පොඩි ආරාමයක් හදාගෙන ඉන්න කාලේ එක්තරා මන්ත්‍රීවරයෙක් ඇහුවා ඇවිල්ලා වැලි ගඩොල් ටිකක් බාල දෙන්නද කියලා හාමුදුරුවන්ගේ පන්සල හදන්න. මං ඇහුවා ඔබතුමාගේ රැස්වීම් වල හැමත් ඉඳලා හිටලා වාඩි වෙලා ඉන්න වෙයිද? මම කියනවා ඔය ඉඳලා හිටලා එහෙම තැනක වාඩි වෙලා ඉන්න වෙනවා හාමුදුරනේ කිව්වා. මං කිව්වා එහෙනම් ඔය ගඩොල් එපා මට. තේරුණා නේද? අපහැදිලි බවක් තියෙනවා නම් එපා. තව එක්කෙනෙක් ඇවිල්ලා ආවා මේ පොලිසියට අර අල්ලන වැලි ගෙනල්ලා බාන ඒව පූජනීය ස්ථානවලට දෙනවා. මෙහාට තෙලිට ගෙනල්ලා දෙන්නම් කිව්වා ලොරියා. හොර වැලි අල්ලනවානේ. ඒව පූජනීය ස්ථානවලට දෙනවා. මං කිව්වා ඔකුන් ඔබ සුසුම් හෙල හෙල බාලයන්නේ. ඔය වැලි මට එපා. ඇයි ඉතින් ඔය සුසුම් හෙලපු වැලි මං හදාගත්තා වැඩක් තියනවද? මේ ආරාමේ මේ කොටස හරි හදලා දුන්නේ අපේ පින්වත් චන්දරජේ සේරමැතිතුමා. ඉතාම නිස්සරණ අධ්‍යාසේ. ඉතාම නිස්සරණ අධ්‍යාසේ. එතුමන්ගේ කියලා ආරාමේ කියලා එතුමන්ගේ ගොඩනැගීමක් කියලා එතුමා වචනයකින් සිතුවිල්ලකින් කවදාවත් අයිතියක් පෙන්නලා නැහැ. අපිට අනක් කරලා නැහැ. සාමින් වහන්සේගේ කැමැත්ත පරිදි කරන්න කියලා කියන්නේ එච්චරයි. වෙන කෙනෙක් කළා නම් කොහමද? මගේ තට්ටෙත් ඉවරයි නේද? අන්න සක යෝජනා යෝජනා අරව මේවා ගොඩයි බලපෑ. එක්ක කවුරු කවුරු හරි එක්ක කුල හරි කියලා ඕකට අපි ඒ කාලේ කළා දන්නව නම් කරන්නේ නැහැ කියලා හරි කියනවා. ternary ඒ දේවල් තුන පවිත්‍රත්වයක් තියෙනවනේ, පිරිසුදු බවක් තියෙනවනේ. ඒක තමයි වටින්නේ. මුදලින් කෝටි ගානකට වඩා වටින්නේ රුපියලේ සාධාරණත්වයයි. තේරෙනවා නේද? මම අර හිර ගෙවල් වල එහෙම ඉන්න කොල්ලන්ගෙන් අහනවා. උඹලා හොරකම් කරලා තියෙනවනේ. ඔයිද? ඔව් කියනවා. මං අහනවා උඹලා හොරලෝසුවක් හොරකම් කරනවා. හොරගම් කරලා ඒක අතේ බැඳයි යනවා. අත්දැකීම් ඇතිනේ. නුඹට කවදාවත් තේරෙනවද ඒක ඔබේ උරලෝසුව කියලා? මිනිස්සු කියන්නේ හම්බුනේ. ඒක කොයි වෙලාවකවත් මගේ හිත කියන්නේ නෑ මගේ උරලෝසුව කියලා හම්බුනේ. හැබැයි ලෝකෙට පේනවා මං උරලෝසුවක් බැඳගෙන ඉන්න බව පේන. කවදාවත් හිත කියන්නේ නැහැ මේක මගේ ඔරලෝසුව කියලා. මේක කියන්නේ හොරෙන් ගත්ත ඔරලෝසුවක් බඳගෙන චේතනාවෙන් අයින් වෙලා තියෙන්නේ, සිතවිල්ලෙන් අයින් වෙලා, ශරීරෙ නෙමෙයි ඒක තියෙන්නේ ඔරලෝසුව. අන බලන්න පින්නතු එතනින් ගන්නේ විශිෂ්ට දහම් සාධාරණත්වයේ කියන එක කොච්චර වටිනවද කියලා. පොඩ්ඩ හරි සතුටින් භුක්ති විඳින්න පුළුවන් නම් එතන නේද වටින්නේ. කොණ්ඩ හරි සතුටින් භුක්ති විඳින්න පුළුවන් වෙනවා. එකපත් පිළක් හරි සතුටින් භුක්ති විඳින්න පුළුවන් කම තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඉතින් ව්‍යාපාරයක් කරනකොට 100ට ගත්ත එක 100ට දෙන්න ඕන කියලා. ව්‍යාපාරයක්නේ. ඒ මනුස්සයාට ඒක 100ට ගත්ත එක 200ට ගුණන්න උනත් පුළුවන්. ඒක නූතනේ පවතින මිලට මේට. එයා සතුටු නම් ගන්න පුළුවන්. ගන්න කීයද? මේක මම ගත්තේ කොයි බහරි 100ට වෙන්න පුළුවන්. නමුත් දැන් මම මේක වැලියු කරලා තියෙන්නේ කැමති කෙනෙක් ඕන නම් ගන්න රුපියල් 200යි. ඒක වංචාව නෙමෙයි. ඒක වංචාව නෙමෙයි. ව්‍යාපාරිකේ එයා බිල ගහලා දෙනවා මේක වටිනාකම 200යි. ඒ 200 හැදෙන්නේ කොහොමද කියලා හවොත් සේවක ගාස්තු, ආයතන ගාස්තු, ටැක්ස්, ප්‍රවාහන ගාස්තු ඔක්කොම දෙනවා 200යි. සහලාභය. එහෙම නැත්නම් 100ට ගත්ත එක කෝටි ගානකට විකුණන. ඔව් මම මේක මිනිස්සෙක් ආවා. මේ මිනිස්සයා මේ කිල්ලුවේ මගෙන් රුපියල් 100යි. මම 100ක් දීලා ගත්තා. ඒුණාට මේ මැනික් ගල වටින රුපියල් කෝටියක් දැන් මම විකුණන්නේ කෝටියයි. ඒක වංචාව නෙවෙයි. එයාගේ මිල. ඔබ මේක අනිවාර්යෙන් ගනින් කියලා කියන්නේ නැහනේ. කැමති කෙනාට වටින කෙනාට අරන් යන්න පුළුවන්. ඒක වංචාව නෙවෙයි. නැත්නම් අපේ බෞද්ධයෝ හිඟන්න ඕනේ මේක කියලා තියන්න ඕනේ. ඒක ව්‍යාපාරය. ඒක තමන්ගේ අභිමතය පරිදි ඒක ගන්න පුළුවන්. එමනම් පින්නතුනේ ලෝකයේ නුවණින් දැකපු දේ අපි කණින් අහලා වැඩක් නැහැ. අපිත් නුවණින්ම දකින්න ඕන. සියයට සියයක්ම කල්යාණ මිත්‍රත්වයේ උපකාරකයි. නිවන් දැකීමට මේ නිවන හොයන්න බෑ කල්යාණ මිත්‍රත්වයේ නැතුව. ඒකට හේතුව මිනිස්සෙකුට හීනින්ම දකින්න බැරි පැත්තක නිවන තියෙන්නේ. මොකද්ද ඒක තේරුම? හීනින්වත් හිතන්න බැරි පැත්තක නිවන තම මේ වගේ ධර්මයක් මද බුද්ධියක් තියන අය නොඇසිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. අහන්න එපා. ඇයි හේතුව? ත්‍රී වීලර් එකක්වත් ගන්න බැරි මිනිහෙක් මොකටද නිකම් බෙන්ස් කාර් වටේ කරගෙන්නේ? ඒකේ සරල බුද්ධියක් තියෙන කෙනෙක් අහන්න එපා කියලා. ඒක ආර්ථික උදාහරණයට දාලා කිව්වේ මම. තේරුණා නේද? එතකොට මේකේ තියෙන ගැඹුරු ප්‍රඥා ධනය කියන එක තමයි ආධ්‍යාත්මිකට එනකොට ධනය බවට පත් වෙන්නේ. ප්‍රඥා ධනය ත්‍රිවිලර එකක් වගේ පොඩි එකක් ගන්න නෙමෙයි, ලොකු එකක් ගන්න පුළුවන් ධනය තියෙන්න ඕන. මේක ඉහළම ධර්මය. මානව සංගතියේ පහළ වුණු ඉහළම ඥානය මේ පහළ කරගන්න උත්සාහ කරන්නේ. අවසාන සහ ඉහළම මේ දර්ශනේ අවබෝධ වෙච්ච කෙනෙකුට උදේ හවස උදානයන් කියන්න පුළුවන් අප්‍රමාණ හේතු තියෙනවා. මේ ලෝකේ මන්දකාරයක වෙලෙද්දී අනේ මං ඇස් අරගෙන මේ ලෝකේ ඉන්නවා. බුදුහාමුදුරුව පමණක් නෙමෙයි. මේ සත්‍යයට පත් වෙන ඕනම කෙනෙක් චක්කුම් උදපාදේ, ඥානං උදපාදේ, විචා උදපාදේ, ආලෝක උදපාදේ කියන උදාහරණේ ප්‍රකාශ කරනවා. ඒ උදාහරණේ ආධ්‍යාත්මය තුලින් පැනනගිනවා. බුදුහාමුදුරන්ට පමණක් නෙමෙයි. ඒ අනුබුදු ශ්‍රාවකයන්ටත් ඒක එහෙමමයි. ඒ ඇත්තොත් ඒ උදාහරණේ වයනවා. ගයනවා. මනක්කල්පිත ආගම්වල ඉදදී, මනක්කල්පිත දේව සංකල්පවල ඉදදී, මනක්කල්පිත ලෝකයන්වල අසරණ වෙලා ඉදදී මෙයාට ලෝකෙදී. හැබැයි මේ උතුම් සත්‍ය දැක උත්තමය බෝධි වන්දනාව කරනවා, බුද්ධ වන්දනා කරනවා, බුද්ධ පූජා තියනවා. දැන ඒ ආකල්පය වෙනස් එච්චරයි. ඒකේ තියෙන විද්‍යාත්මක බව දැකමින් හඳුනා ගනිමින් ඒ වැඩ කටයුතු කරනවා. ඕනම කෙනෙකුට අනවබෝධයෙන් අවබෝධයෙන් දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන උදවිය තමන්ගේ අවබෝධාත්මක ශක්තිය එක හා සමාන තියෙනවද සිළු දෙනාගේ? නෑනේ. සමහර කෙනෙක් එයා සිංහල වචන ද හරියට අර්ථ දන්නේ නැතුව සිංහල වචනේ බොහොම අමාරුවෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියාගෙන බුද්ධං සරණං ගච්ඡාමි කියලා අයියෙන් කෑ ගහන්න පුළුවන්. අම්තේ බුද්ධ සරණ ගච්ඡාමිද? නෑනේ. අන්න ඒ වගේ තමයි ක්‍රියාවක් තුළ තියෙන අර්ථාන්විත බව තුළ තමයි තමාගේ චේතනා පාරිශුද්ධත්වයේ සැකසෙන්නේ. ආර්ය ශ්‍රාවකය දන් දෙනවා විශිෂ්ට අවබෝධයකින්, පරිත්‍යාග කරන විශිෂ්ට අවබෝධයකින්. දවසක් ආව ගංජකාරී මේ කකුලක් නැහැ, කකුලක් ගන්න කියලා සල්ලි එකතු කරනවා. මම මොන දේ බලාගෙන හිටියා, බලාගෙන ඉඳලා මං කිව්වා ඔයා හොඳ මිනිහෙක් නෙමෙයි. මොනටම කිව්වා ආ හොඳ මිනිහෙක් නෙමෙයි, ඔයා සිගරට් බොනවා, පද්දෙනතු ඉන්නවා, ඔයා ගංජත් ගහනවා, තවත් සද්දෙනතු ඉන්නවා, සමහර වෙට ඔයා ඩ්‍රග්ස් කුඩු වගේ පාවිච්චි කරනවා, මිනිය රතු වුණා. හරි, මං කිව්ව නිසා මං ඔබට මේ උදව්ව කරනවා. මෙතන රුපියල් 1000ක් විතර තියෙනවා, මේ උදව්ව කරනවා මං ඔයාට. ඔබ කකුලක් ගන්න, මේක ඔය බුද්ධ රූපයක් බණ පොතක් ඒ මේ දීලා මේ හම්බ වෙච්ච පොඩි මුදලක් තියෙන්නේ. හැබැයි පුතෝ ඔබ මේක නරකයකට වියදම් කළොත් ඔබේ අනික් කකුලක් නැති වෙනවා කිව්වා. කොහොමද වැඩි? මිනිය වැවුලන දත්තේ ඉරියා, ඈ වැවුලන දත්තේ ඉරියා වෑන්. එහෙම කියලා මන් දුන්නා. මිනිය මොනව කරගත්තත් දන්නේ නැහැ. ඉතින් එහෙමයි අවබෝධයෙන් දෙන්නේ. දැන් දවසක් අර බොරැල්ල කනත්තේ හරි මිනිස්සෙක් වීදුරුව කඩන්න හදන මේකට ගහලා 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 ඉල්ලලා අවසානයේ වීදුරුව හදන නිසා මේ මිනිස්සයාට මේ අරගෙන රුපියල් දෙකක් දුන්න දීලා කිව්වා ගහනවා ගිහිල්ලා කාලා. මම ඒක දුන්නේ වෙන එකට නෙවෙයි කාලක් ගන්නපී කියලා. මිනිය කියන රුපියල් දෙකට කාලක් ගහන්න හාමුදුරු මොනව කතා කරන්නේ? රුපියල් එකට කාලක් ගන්න කොහොමද කියලා මිනිය මගෙන් අහනවා. කොහොමද වැඩි? ඒ අවබෝධය මම එතන දුන්නේ වෙන එකකට නෙවෙයි. අනුසය වීදුරුව කඩනවනේ ඒකයි. නැත්තම් අපි වාහනේ යදිනකොට අර යකා යට වුණොත් එහෙම වාහනේ අස්සෙට වෙලා ඉඳලා ඒ වගේම ගුණය සලසා, කළගුණ සලකා, උපකාර පිණිස නොයෙකුත් විදියට අපි දන් දෙනවානේ. නොයෙකුත් විදියට අනුග්‍රහ පිණිස දෙනවා. නමුත් අපි ස්වාමින්වහන්සේලාට දෙන්නේ කොහොමද? අන්න පූජා බුද්ධයෙන්, අනග්‍රහිත චිත්තෙන්, ඒ ගුණයෙන් තමයි දන් දෙන්නේ. පූජා බුද්ධි, පරිත්‍යාග සීලී බුද්ධි. දෙන්නේ තමන්ගේ හිත පිරිසුදු කරගන්න. පරිත්‍යාග කරන්නේ තමන්ගේ හිත පිරිසුදු කරගන්න. ඔය පරිත්‍යාගය කියන එක හැමෝටම කරන්න බෑ. තේරුණානේ? පරිත්‍යාග කරන්න කියන්නේ නිකම් පසපැත්තෙන් පණ යන්නේ. හරියම ඒකට හේතුව පින්නතුනි, ඒ අමාරුව නැති වෙනවා අපි ධහම පිළිබඳව දන්න තරමට. තෝර අපි පරිත්‍යාග කරනවද කියලා කෙනෙක් අහන්න පුළුවන්. හාමුදුරු පරිත්‍යාග කරනවද? පින්නතුනි මම පරිත්‍යාග කළා තියෙන රුපියල් 1000ක් 2000ක් නෙමෙයි. කෝටියක් දෙකක් නෙමෙයි. මම පරිත්‍යාග කළා තියෙන මුළු ජීවිතේම. ආත්මයම සංසාරෙම පරිත්‍යාග කරලා තියෙන්නේ ධර්මයේ වෙනුවෙන්, බුදුහාමුදුරුවෝ වෙනුවෙන්. ඒ නිසා කවුරුත් අහන්න එපා හාමුදුරුවෝ කොච්චර දීලා තියෙනවද කියලා. ඔබේ ඉන්ද්‍රයන් හරි මාන්නයකින් ඉන්නේ පින්නතුනේ. ඒක නැති වෙන්නත් පුළුවන් කෙනෙක්ගේ තියෙන්නත් පුළුවන් මම. නමුත් දේශනා කරන්නකෝ එහෙම. මොකද්ද මාන්නේ? ඔබේ ඉන්ද්‍රයන් සිතනවා මට ලෝකේ තියෙන ඕනම දෙයක් දැනගන්න පුළුවන් කියලා. බලන්න හොඳට නැද්ද කියලා ඉන්ද්‍රයන්ගෙන් අහලා. දකින්න පුළුවන්, අහන්න පුළුවන්, ආග්‍රහණය කරන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ඕනම දෙයක් ලෝකෙ ස්පර්ශ කරලා අඳුර ගන්න පුළුවන්, හිතලා එහෙම නැත්තම් නිර්මාණය කරන්න පුළුවන්. මට ඕන දෙයක් කියලා හිතනවා. බලන්න මේ ප්‍රශ්නේ තියෙනවද නැද්ද කියලා. මගේ ඕන දෙයක් බලන්න නැද්ද? හිත දිහා බලන්න. මොකන්ද හිත දෙන උත්තරේ? මොකද හිතන්නේ ඉන්ද්‍රිය? තේරුම් ගත්ත විදිය නෙමෙයි ඇත්තටම කියන්න ඕනේ. ඇත්තටම හිතේ සංවේදීතාවය. තේරුම් ගත්ත විදියෙන් නම් අපි බණ වලින් අහලා තියෙනවා ඒක මෙහෙමයි මෙහෙමයි කියලා. ඒක වැඩක් නැහැ. ඔබේ සිත අනුගමනය කරන විදිය මේ මොහොතේ හදවත ක්‍රියාත්මක වෙන විදිය කියන්නේ. මගේ හිතත් එහෙම තිබුණා. තින් අපේ ඇහැ හරි අඩුයි. අපේ මේ ඇහේ තියෙන ওই කැමරාවේ වගේ මෙගා පික්සල් ගන්න මැනලා තියෙනවා. ඒ කියන්නේ රූප ගහණය කර ගැනීමේ හැකියාව ප්‍රමාණය. ඒක කැමරාවල තියෙනවා 16ක් ওই වගේ ගණන් තියෙන්නේ. එක එක ගණන් වලට තියෙනවා. නමුත් ඇහැට වඩා දියුණු කැමරා ලෝක නිර්මාණය වෙලා තියෙනවා. මෙගා පික්සල් 500 ගණන් තියෙනවා. එතනින් එහා දෙයක් අල්ලන්න බෑ. ඔය ෆෑන් ෆෑන් එකේ පෙති ටික අල්ලන්න බෑනේ ඔබට. ඒ මෙගා පික්සල් ගන්න විදිහට එයා ගිහිල්ලා. ඊට වඩා වේගෙ ගිහිල්ලා. එතකොට වාහනයක රෝදි කරකෙද්දී අර රිම් වල ධාර පේන්නේ නෑනේ. මෙගා පික්සල් ගන්න පරාද කළා. ඊට පස්සේ කනත් එහෙමයි. අර බල්ලන්ට ඇහෙන්න පිබින නලා වගේක් තියෙනවා. බල්ල දුවන එක පිබිනකොට මිනිස්සුන්ට ඇහෙන්නේ නැහැ ඒක. ඒකට අර හර්ට්ස් ගාන අඩුයි. අපේ කනට ඒක මෙතන තියෙනවනේ මේ පොඩි කෙලි ටිකක් තියෙන ඔය කෙලි මේ චලනය වෙන්න ඕන කම්බරයක් තියෙන බෙරේ චලනය වෙන්න බෑ. ඉතින් බෙරේ චලනය වෙන්න තමයි මෙච්චර මේ ඇම්ප් එකක් දාලා මිස්චර් එකක් දාලා ලොකුවට දෙන්නේ. එතකොට තමයි බෙරේ චලනය වෙන්නේ. එතකොට කියනවා මට ඇහුණා කියන්නේ. එතකොට තාගොඩ වලින් වැඩි කරොත් බෙරේ පැලෙනවා. ඉතින් ඒ නිසා ඔය ගන්න තියෙනවා කම් බෙරයක් කියලා එකක් තියෙනවා නේ. ඒ බෙරේ පුඩා රත්රන් පාට ලෝම තියෙනවා. මමත්වයේ තියෙනවද නැද්ද ඔබට? හැඟෙන්නේ කොහමද? තියෙනවා. ඔබට තියෙනවා. ඔබට තියෙනවා. ඔබට ඈ තුනී වෙලා තියෙනවා. ඔබට නැති නැති වෙලාවල් තියෙනවා. අයිත් ඇයිද? ඔව් මමත්වයේ නැති කෙනෙක් කියනවා නත උස්සන් බලන්න. කාටවත් ඉදිරිපත් වෙන්න බැරිද? මට මමත්වේ නෑ හාමුදුරුවෝ. පුළුවන් නම් ඔබ වහන්සේ මට මමත්වේ දෙනා කියලා ඔප්පු කරන්න. අන්නේ මේ කියන්නේ ලබන සතිය ඇවිල්ලාද මමත්වේ ඇති කරගෙන එන්න ඕන. ලබන සතිය ඇවිල්ලා අන්නේ සිංහනාදය කරන්න. ඒක සිංහනාදයක් නේ. මන මමත්වේ නැහැ පුළුවන් නම් ඔප්පු කරන්න. පුතජනේකට නම් හොයන්න බෑ. තව කෙනෙක්ගේ මමත්වේ නැද්ද තියෙනවද කියලා. මමත්වේ තියෙන කෙනෙකුට මමත්වේ නැද්ද කියලා හොයන්න බෑ. මමත්වේ නැති කෙනෙකුට මමත්වේ තියෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන්. දවසක් මටත් ඇවිල්ලා මිනිස්සෙක් කිව්වා ඔබ වහන්සේට මමත්වේ තියෙනවා කිව්වා. මම ඔබතුමා කොහොමද ඒක කියන්නේ කියලා. මේ පත්‍රිකාවේ ඔබ වහන්සේගේ නම පල්ලෙහාෙන් සටහන් කරලා දෙනවා කිව්වා. මම කිව්වා මේ පත්‍රිකාවල් වල පොත්වල නම සටහන් කරන්න ඕන. එහෙම සටහන් කරේ නැති වුණොත් එහෙම ලියාපදිංචි කරන්න බෑ. නමක් සටහන් නොකරපු දේවල් ගණන් ගන්නේ කැලෑපත්තර වලට. දැන් නේද? එහෙනම්ක් අහන්න ඕන. කාටවත් නමක් නේ, විවාහාරික නමක් විතරයි තියෙන්නේ. කාටවත් මේ නාමය දිරන්න නැතුව පවත්වන්න එහෙම කියලා කන්නේ. මේ දර්ශනය, මේ ඥානය කියන එක මේ ලෝකෙ තිබුණොත් මනුස්සයන්ට වටිනවයි කියන අදහසින් මේ දර්ශනය පවතිනකොට මං හරි සන්තෝසයි. මගේ ආකල්පේ වෙනස් වෙන තුනේ මට කියලා ගෝලෙන් දෙන්නේ හදාගෙන, මට කියලා පන්සල් හතරක් පහක් හදාගෙන, මට කියලා බෝධීන් වහන්සේ නමක් රන් වැටක් ගහගෙන එහෙම වැඩ කරන ක්‍රමවේදයක් මට නැහැ. මට අවශ්‍යයි මුළු ලෝකෙම තියෙන පන්සල් මගේ කියලා සලකන, මුළු ලෝකෙම ඉන්න හාමුදුරුවෝ මගේ ගෝලයෝ සහ මගේ සහෝදරයෝ හාමුදුරුවෝ කියලා හිතන්න. මට එහෙම ආදරයක් තියෙද්දි මගේ පන්සල් දෙකයි පන්සල් දෙක අධිපති පන්සල් තුනක අධිපති කියන මේ හිඟන මානසිකත්වේ මට නෑ. මං කියන්නේ ඒගොල්ලන්ට හිඟන්නු කියලා. ඇයි? පොඩීනේ. මම මුළු ලෝකෙම තියෙන මංසල් වල අයිතිවාසිකම ගත්තාම හොඳයිනේ. ලෝකෙම ඉන්න සංඝයා වහන්සේලා, මගේ සහෝදර හාමුදුරුවෝ, මගේ ගෝලියෝ දෙන්න, මගේ එක්කෙනෙක් අර BA උපාධි මේ උපාධි අර යන්නිට එක්ක විශ්වවිද්‍යාලෙක ගිහින් මැරෙන්න ඕනේ නැහැ. BA ගහන්න නෙමෙයි බුදුහාමුදුරු සම්බුද්ධ ශාසනයක් ඇදී රෝහාන් වෙන්න, සකදාගාමී අනාගාමී වෙන්න, අරියත් වෙන්න. පඬිත පට්ටම් දෙනෝ මොඩේ. දැන් ඕගොල්ලන්ට විභාග ලැබුවම පඬිත පට්ටම් දෙන්නේ පඬිතයෝද? ඒ දින පඬිත පට්ටම් දෙන උදවිය මං ආශ්‍රය නිස්සරේ කරනෝනේ. උන් බක පඬිතයෝ. කොලයක් අච්චු ගහනවා. උන්ම ඒකට ගැලපෙන උත්තරයක් දානවා. උන් දීපු උත්තරේම අපි දුන්නොත් ඌට පඬිතයයි කියලා කියනවා. උන් දීපු එකට වඩා දෙයක් අපි ඒක ලිව්වොත් උන් අපිව ෆේල් කරනවා. සමහර ඒවා වැරදි උත්තර. නමුත් දෙන්න ඕනේ එකයි. දැන් අධ්‍යාපනඥ මහත්මයෙක් කියලා එතුමා කිව්වා අපි මේ තණ්හා රති රගා කියලා ඇත්තෙන්ම අපි ගෑනු ළමයි 3 දෙනෙක් කියලා තමයි අපි දැන් මේ කිව්වා. මම කිව්වා මේ බලන්න වචනවලම තියෙනවානේ තණ්හා රති රගා මේ මේ අපේ ළඟ තියෙන තණ්හාවයි ඇලීමයි රාගයයි. ඉතින් බැලු බැලමට වචන තුනම තියෙද්දි ඉතින් මේකට මේ මේ ගෑනු ළමයි කොහෙද දාගන්නේ? බුදු වෙන්න යද්දී මන්නේ දකින්න යද්දී ඔය මාරු දුවරු ඔබටත් නටනවා මයි. පිරිමියගේ පාර්ශවෙන් ගත්තෝ තණ්හා රති රගා කියලා එනවා කාන්තාව ලස්සන සුන්දරේ. කාන්තාවන්ගේ පාර්ශවයේ කෙනෙක් නිවන් දකින්න යනකොට එන්නේ කොහොමද? නටන්න එන්නේ කුමාරිවරුද? නෑනේ කුමාරිවරු නටනවට ආස නෑනේ කුමාරිවරු. ඒගොල්ලෝ ආසයි කුමාරවරු නටනවට. එතකොට එන්නේ මාර. එතකොට එන්නේ පුත්‍රයෝ. මාර පුත්‍රයෝ එතකොට ඇවිල්ලා නටනවා. තේරුණා නේද? මාර පුත්‍රයෝ ඇවිල්ලා නටනවා. අපේ මිනිස්සු දහම අතහරිනවා අද රෙදිසෝදන් දිනවා කියලා. වැඩි දෙයක් ඕන්නේ. අද අපේ ගෙදරට ඥාතියෙක් එනවා. ඌ එනකොට සීනි කිලෝ එකක් අරන් එයි කියලා. එහෙම දහම අතහරින්න ලෝකයේ එක තණ්හා රති රගාල මොකද මාරයා hina වෙනවා. ඔබ මාර දුවරු නෑ බම් මන් සීනි කිලෝ එකක් එක්ක ඥාතියෙක් කිව්ව ගමන් ඕකයි නෑ කියනවා. මාරේම අපිට අභියෝග කරනවා. ඔබේ සෙනග ඕන්න ඔක්කොම නතර කරන්න. මාරේ මට ඇවිල්ලා කියනවා. මොකද කියන්නේ? ඔබට ගෑනු ළමෙක් ඉන්නවා කිව්වොත් ඔවුන් එකෙක්වත් එන්නේ නෑ කියයි. එහෙමම කියනවා. ශ්‍රද්ධාව මිනින්න වැඩි අමාරුවක් නෑ. මහා ලොකු අවෙච්ච ප්‍රසාදේ තියෙන මිනිස්සු. ඉතින් අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඉතින් ආමුදුර මොකක් හරි වැඩක් පලක් කරගන්න වෙන්නේ ඇති. ඉතින් තියාගෙන ඇත්තේ අයකට කවන්නේ නෑ කියලා ඉතින් එන්න පුළුවන්. අවබෝධය නැති එක ඇත්තද? එහෙනම් වැඩන්නේ. මමතර අභිතරම ඉගෙන ගන්න යනකොට මහත්යෙකුට එක පුජ්‍යලෙක්ව ඕකගෙන් ඉගෙන ගන්න යන්න එපා කිව්වා. මම ඇයි කියලා. ඕකට දෙවෙනි කසාදේ තියෙන්නේ කිව්වා. ඉතින් මං කිව්වා මේ මිනිස්සයා ඉතින් කැමැත්ත වෙන්නේ මේක ඉතින් කසාද රෙජිස්ටර් කියලා මට අදාළයක් තියන්නේ. පස්සේ බල්ල හොයල් බලනකොට ඇත්තින්ම කලින් ගෑණි සෞතු ගෑණියෙක්. මං කල්පනා කරේ මේ ගෑණි ඩිවෝස් කරා නෙමෙයි මරන්න නැතු ඉතුරු කරපෙක පුදුමයි කියලා. ඒකට හේතුව මේ මිනිස්සයා ඉද්දි අර දෙවෙනි පවුලත් ඉන්නවා. අර කලින් මිනිස්සයා ඇවිල්ලා මේ මිනිස්සයට ගහලා යනවා. අර මිනිස්සයා සද්ද නැතුව ඉන්නවා. තියෙන හට්ටි මුටි කුඩු කොල්ල දැහැත්තට තියෙනවා බිම ගහලා ඔලුවටත් ගහලා යනවා යන්න අර ගෑණේ. ඒ කියන්නේ කන්න දෙන්නේ නැහැ, බොන්න දෙන්නේත් නැහැ, කසායක් හරි මේ උණු කල්ලවත් නිකන්වත් ලෙඩ වුණාම දුකට සලකන්නේත් නැහැ. හිරිහැරගෙන ඉති මම බලාගෙන හිටිය අර දෙවෙනි ගෑනුගෙන දෙවියෙකුට වගේ සලකන මේ මිනිස්සයට. එතකොට මම කල්පනා කරේ අර කලින් කියපු මිනිස්සයගේ කියමනත් එක්ක යකෝ මේ මිනිස්සයා බෝසතෙක් දෙවෙනි කසාද නෙමෙයි මූ ඊට වැඩි දෙයක් කරන්න තිබ්බේ මූ අර ගෑණි මරන්න නැතුව දෙවිච් එක වටිනවා එයා මා බෝසත් මිනිස්සෙක් කියලා. ඉන්දියාව ලංකාවේ කියලා ලංකාවේ තමයි බුදුහාමුදුරු ඉපදුනේ කියලා ලොකු සංවාදයක් යනවානේ. මේ ඔක්කොම නම් කරනවා මිලිච්ච වේ රටවල් එහෙම තිබුණු රටවල් යොදුන කියන එක පවා නම් කරලා තිබුණා. යෝධෙක් විදපු දුර යොදුන. එතකොට රියන් 18 රියන අර වඩු රියන නෙමෙයි මේ අත මිටි කළා මෙහෙම තිබ්බාම රියන මිටි රියන. එතකොට මිටි රියනෙන් 18යි බුදුහාමුදුරු පස්සේ ඕක වරද්දලා ගත්තා වඩු රියනෙන් 18ක් කියලා. අන්න ඒ වගේ පොඩි පොඩි තියෙන්නේ පෙන්නත් ඇති නොවෙන්නත් ඇති වෙන්නේ නැති. ඉතින් අතෙන් 18ක් නම් ඇතිනේ නේද? මට මැරලා බලන්න ඕන. අඩි 6 ගානක් කොහම හරි බුදුහාමුදුරන්ගේ අර ජේතවනාරාමේ උළුවස්ස තියෙනවනේ තාම. කෞතුකාගාර තියෙනවා ජේතවනාරාමේ උළුවස්ස. එතකොට බුදුහාමුදුරන්ගේ උස හිතා ගන්න පුළුවන් අපිත් උළුවස්සත් යන්නේ තා පොඩ්ඩක් අඩුම තරමේ අඟල් ගානක්වත් උසින් තියෙන සාමාන්‍ය මිනිස්සේ. මේ මට නම් බුදුහාමුදුරු ඕක මාර බලවේගයක්. ඔය හාමුදුරන්ට වෙහිච්ච මාර බලවේගයක් කියලා මම කියන්නේ. මම කියන්නේ ඕක ඕන්නේ නැහැ කියන එක. වැඩන්නේ බුදුහාමුදුරු ඉන්දියාවේ වුණත් කමන්නේ ලංකාවේ වුණත් කමන්නේ මොන තූතුකුඩේ වුණත් මට කමන්නේ පේදුරු තුඩේ වුණත් කමන්නේ දෙවුන්තර තුඩේ වුණත් කමන්නේ බුදු කෙනෙක් බුදු කෙනෙක් ලෝකේ එච්චරයි. මේකෙන් වෙලා තියෙන්නේ භික්ෂු සමාජයටත් විශාල කැලලා මේ දායක සමාජයේ තොලුව නරක් වෙලා ඒ හාමුදුරුවන්ටත් කියන්න තියෙන ආධ්‍යාත්මික දහමක් අවහිර වෙලා මේ මැනමැන ඉන්න පොළව ඕන්නෝමයි මාරාවේශ වෙන්නේ. දැන් අපිට උනත් මාරයා එක එක දේවල් ලූට දෙනවා වෙන්න පුළුවන්. මාරයා ඇවිල්ලා කියනවා මේ බණ ටික වළක්වන්න. ඕම ඉඳලා හදගන්නේ හදපම් පොඩි ගෝලුව දෙන්නේ කරා. පොඩි උන්දුන් හතර දෙනෙක් මහාන කරගත්තොත් බණ කීලා ඉවරයි. ඌ පිරිවෙන් යවන්න ඕන, නාවන්න ඕන, කවන්න ඕන. ආයි එන්න ටැක්සි යවන්න ඕන, ආයි වේද ගේන්න යවන්න ඕන, ආයි පිරිවෙන් සමිතියට යන්න ඕන. මොනව හරි දෙනවා. එහෙම නැත්නම් තව ගොඩනැගිලි ටිකක් හදාපන්. එහෙම නැත්නම් අරගෙන ඉඩමක් වගා කරපන්. මහර බලවේග. තව සමහර හාමුදුරු බණ කියන එක නෙමෙයි කරන්නේ ගිහිල්ලා මේ ඕගනික් එළවලු වවනවා. කමන්නේ ඉතින් හොඳයි. ඒක තමයි ආහාරයට ගන්න ටික වවා ගන්නවනේ ඒක හොඳයි. ලෝකෙට බෙදා දීම කෙසේ වෙතත් මේ මොකද මේ කාලේ වගා කරගෙන කන එකයි හොඳ. නමුත් අපි මාර බලවේගවලිනුත් වලකින්නට කල්පනා කරන්න ඕන. ඔයත්තන්ටත් දෙනවා. මාරේ දින ඔය බණ ටික අහන්න නැතෝ ගිහිල්ලා පොඩි ව්‍යාපාරයක් කරගනි. ඔය ධර්මය ගැන හිත හිතා ඉඳලා හරියනවද? එහෙනම් බුද්ධ කාලේ අනුශාසනා එහෙම සිද්ධ වෙච්ච සංවාද මේ බණ පොතේ දකින්න තියෙන ඕන තරම්. මාරේ ඇවිල්ලා පණිවිඩ ලබා දෙනවා. ඒ මිනිස්සයා බලාගෙන ඉඳලා ඒ මිනිස්සයාගේ මාර ආවේශයෙන් මිමි කරනවා. ගෙදරට වඩින බුදුහාමුදුරුව අපේ දාන ටික කන්න එනවා කියලා හිතපු මිනිස්සු හිටියනේ. අපේ කෑම ටික ගන්න එන මිනිස්සු හිටියා. ඉතින් ඒක නිසානේ බුදුහාමුදුරුවන්ට මතක් කරේ නොබත් වගා කරගෙන කාපී කියලා. ඒ මිනිස්සෙට හිතුනේ මේ එන්නේ අපේ කෑම ටික කන්න කියලා. ඒකනේ කිව්වේ. අපිට කන නැත්තම් වගා කරගෙන කාපී. අතපය තියනව නේද කිව්වා. නමුත් එහෙම හිතපු ලෝකයක්. එහෙමනම් ඔබ හිතන්නේ ඔබට ආවේනිකව කියලා ඔබට තේරෙනවද? ඔබ හිතන්නේ ඔබට ආවේනිකව ඔබට යමෙක් ලෝභ සහගතයි කියලා පේනවනම් ඇත්තට මේ ඔබ ලෝභ නිසා. ඔබට අනිත් මිනිස්සයා වෛරයෙන් ඇති කියලා පේනවනම් ඇත්තටම ඔබ වෛරී සහගත නිසා. දැන් අපිට මුස්ලිම් වගේ අය විරෝධවාදීන් කියලා අපිට පේන්නේ නැහැ. රටකට ගියාම හරි කොහේ හරි ගියාම මිනිස්සුය කියලා අපි කොහොම ලස්සනට ඉන්නෝ. උන් අපේ දිහා බලන්නේ මරණ කන්නා වගේ. ඇයි ඒ? උන් පුරුදු කරලා තියෙනෝ වෛරය. වෛරී සහගත බව. ඒකයි. එහෙම නැතුව අපි නරක නෙමෙයි. අපි උන්ට කරපු කිසිම වරදක් නැහැ. උන් අපේ රටවල් අල්ලා ගත්තා. උන් අපේ හාමුදුරුවරු මැරුවා. උන් අපේ දහම් පොත්පත් ගිනි තිබුවා. අපේ නාලන්දා විශ්වවිද්‍යාලය වැනි විශාල දැම්මා. බාබියන් බුදු පිළිමේ වහන්සේලා කැටගල් ගන්නට කැඩුවා. අපිනේ වෛර කරන්න ඕන. අපි දත් මිටි කන්න ඕන. අපි දැක්කහම කෙල ගහන්න ඕන. නමුත් අපි කරන්නේ ඇයි? එකක් මෝඩකම නිසා, අනිත් එක අවබෝධයේ උච්චමතාවය නිසා. මේ දෙකම නිසා නොකර ඉන්න මිනිස්සු අපේ. ඒ නිසා මෝඩකමේ අන්තිමේට ඉන්න මිනිස්සු ඉන්නේ අවබෝධයේ උච්චම දර්ශනය තියෙන මිනිස්සු ඉන්නේ බෞද්ධ සමාජයේ. ධර්මය මෙනෙහි නොකළා නම් මෝඩයි. ධර්මය වැරදි ආකාරයෙන් ගත්තා නම් මෝඩයි. ධර්මයේ මෙනෙහි කරලා උච්චම අන්දමින් ලබා ගත්තා නම් යා දර්ශනය තුල කියලා පැමිණිච්ච නිසා අවබෝධයේ උච්චම අවස්ථාව මෝඩයා වගේ සිටිනවා. අපේ මේ සංසුන් බවට හේතුව පින්නතුනි සියල්ල දත් බව. සර්වඥතාඥානෙ කියන්නේ ඒකනේ සර්වඥ. එතකොට බුදුහාමුදුරන්ට විතරක් නෙමෙයි මේ නිවන් දකින්න යන ඕනම කෙනෙක් මේ සංස්කාරකයාගේ తත්වය සියල්ල යථා භූත ඥානෙන් දකින්න ඕන. සර්වඥ වෙන්න ඕන. ඔබේ මනසේ වන හැම පණිවිඩයකටම නිවැරදි උත්තරයක් තියෙන්න ඕන බලන්න. ඔන්න එක එක පණිවිඩය වන්නම් මම ඔයත්න්ට. එතකොට දෙන උත්තර බලන්නකෝ. හොඳට සල්ලි හම්බ කරලා පවු පහක විතර මාලයක් දාගනි කරේ. චූටි පණිවිඩය මොකද දිනාංශයක සමහර අය ඉන්නවනේ හරි උජාරුවේ ලොකු පවු පහේ 10 මාල හදාගෙන මේක නම් රත්තරන් නෙමෙයි මේක නිකන් මේ ගල් වර්ගයක් තියෙන මේ ගැටමාලයක් සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් මම ඉල්ලන ඔබ වහන්සේලා ඇටමාලයක් කරට දාන්න කියලා. ඇටපාලයක් නොදාන එක නෙමේ වරද, දාන එක නෙමේ වරද, නොදාන එක. මෙරටේ විදර්ශනා ධූරයේ දෙච්ච සියලුම ස්වාමීන් වහන්සේලා ළඟ යටමාල තිබ්බා. ආනන්ද මෛත්‍රී නායක හඳුරු ළඟ තිබ්බා, රේණුකාචාර්ය විමල නායක හඳුරු ළඟ තිබ්බා, කාටුබිටි සුමතිපාල නායක හඳුරු ළඟ තිබ්බා, මඩි පඤ්ඤාසේ හඳුරු ළඟ තිබ්බා. අපේ අනිකුත් යෝගාවත ස්වාමීන් වහන්සේ ළඟ තියෙනවා, දලයි ලාමා හාමුදුරුන් වහන්සේ ළඟ තිබ්බා, චංචා හාමුදුරුවෝ ළඟ තිබ්බා, අවචාන් බ්‍රහ්මවන් සොහිමියෝ ළඟ තිබ්බා. එක්කෝ කරේ එක්කෝ අතේ, එක්කෝ බෑගේ, එක්කෝ හැම වෙලාවෙම දාගෙන ඉන්නේ. ඉතින් මේ කුණු හොයන මිනිස්සුන්ට මේ මාලිත් හොයාගන්නවා. ඒක හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් මට බැනලා තිබුණා, මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මූ මාලයක් දානවා, මූ මහණෙක් නෙමෙයි කියලා දාලා තිබ්බා. එතකොට එයාට එයාගේ ශික්ෂාව එයාට මතක් කරගන්න තිබුණා, පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා කියලා. ඒක අමතක වෙලා එයාට දැක්ක නේද? එයාගේ සිල් කඩාගෙන එයා අනුන්ගේ සිල් හොදනවා. අඥානකම, අඥානකම. ඕකට උත්තර දෙන්නේ මං. එක්ක බ්ලොක් කරනවා, එක්ක අන්ෆ්‍රෙන්ඩ් කරනවා. දෙක තමයි කරන්නේ. එහෙම කරන්නේ නැහැ. හදන්න බැරෑ, හදන්න යන්න හොඳ නැහැ. දොස්තර කෙනෙක් වුණත් එහෙමයි. හොඳ කරන්න පුළුවන් ලෙඩේට බේදෙනවා, හොඳ කරන්න බැරි ඒවට බෑ කියලා කියනවා. කරන්න දෙයක් නැහැ. දෙවිඳුතුන්ට මොනව හරි දුන්නහම ඒවට දෙන ආන්සර්ස් කොහොමද කියලා බලන්න, ප්‍රතිචාර කොහොමද කියලා බලන්න. දැන් නිවන් මාගේ යද්දී එහෙම ප්‍රතිචාර දෙනවා. නිවන තව කල් තියෙනව දකින්න. නිවන් දකින්න කලින් ගෙයක් හදාගනි. නිවන් දකින්න කලින් වාහනයක් ගනි. නිවන් දකින්න කලින් ගෙදර දොරේ වැඩ ටික යුතුයකන් ටික කල්ලා ඉවර කරපන්. පුතා කසාද බන්දල, දුවා කසාද බන්දල තියන්නේ. ඔහොම කිව්වොත් මොකද දෙන ඒවට කරන ආන්සර් එක කොහොමද, රිප්ලයි කරන්නේ කොහොමද? නිවන් දකින්න මේක ඉන්නේ ඔය ඇත්තන්ට. දැන් එන්නේ නැහැනේ මාර්යා කියන්නේ, මේ තව ළමයි දෙන්නෙක් හදාගනින් කියලා කියන්නේ නැහැනේ හැට පැන්නට පස්සේ. ඒ මාර්යා කියන්නේ හැබැයි මෙහෙම කියන්න පුළුවන්, නිවන් දකින්න තව කල් තියෙනවා, ලබන සතිය බැරිය, හෙට බැරිය. එහෙම එන්නේ නැද්ද? එනව නේද? එන්නේ. මාරයා කියන්නේ අද අද ඇයි එයි මරු පින් කරගන්නේ කියන නෙවෙයි, නිවන් දකින්නේ කියලා කියන්නේ. ඒක අපි ප්‍රඥාවෙන් කියනවා. හිත කියන්නේ ඔබට තව පස්සේ පුළුවන්. හොඳට බලන්න, ඔබට නිවන් දකින්නට අඩුපාඩුව තියෙන ශ්‍රද්ධාවද, වීරියද, ප්‍රඥාවද? මම ගොඩක් කියන්නේ ඒ තුනෙන් බලන්න මොකක්ද අඩු කියලා. ශ්‍රද්ධාවද අඩු, වීරියද අඩු, ප්‍රඥාවද අඩු? මෑනල බැලුවොත් එහෙම ඔය ඔක්කොගෙම එක එක කෙනාට එක එක දේවල් අඩුයි. ඉතින් මනින්න පුළුවන්, බැරි කමක් නැහැ. ඉතින් මොන මොන හරි අඩු, ඉතින් අහෝ හම්බ වෙනවා. ඉතින් ඔබ කැමතිද ඔබේ අඩුපාඩුකම් පෙන්නනට? ඒ කියන්නේ ඔබ මොඩේක් කරනවට කැමතිද? ඔයත් කැමති නැහැ ඔයත් මොඩේක් කරනවට. ඔයත් මාසයි ඔයත් මුරුන් ගත්තේ තියනට. එහෙමනේ. මිනිස්සුනේ වැරදි කරන්න ගියාම මහා ප්‍රශ්න කියලා දැනගත් අපේ ගොඩක් ස්වාමින් වහන්සේලා කවුරුවත් මිනිස්සෙක් නෙවැරදි කරන්න යන්නේ එන යක්කු මුරුන් ගත්තේ දියල වැඩක් ගන්න එච්චරයි. ඉතින් මටත් ටිකක් වෙලා තියෙන්නේ ඒක තමයි. මුන් දානෙවත් දෙන්නේ නැහැ මුරුන් ගත්තේ තිබ්බේ නැති වුණොත්. මුරුන් ගත්තේ කියන්නේ මොකද්ද? උගුලක් අටවනවා කියන එකක් වගේ වැඩක් ඒක නේද? මුරුන් ගත්තේ යවනවා කියන්නේ ඉහළට යවනවා මුරුන් ගත්ත කියවන්නේ ජොක්කල කඩන් වැටෙන ඉරට කියවම. ඒකයි මුරුන් ගත්ත යවනවා කියන්නේ. ඔයත්ගේ හිත කැමති නෑ නිවන් දකින්න. ඇයි? අනවබෝධය. මරණය පිළිබඳව ජීවිතය පිළිබඳව අනවබෝධය. ඔයත් ළඟ තියෙනවා නම් ඒ තියෙන කැමැත්ත තියෙන අවබෝධය නිසා නිවන් දකින්න. මේ සංසාරේ නම් මොනම තනතුරක්වත් වැඩ නැහැ. මොනම ස්වාමියෙක්වත් මොනම බිරිඳක්ගෙන්වත් වැඩ නැහැ. ඒ කෙල හලාගෙන දෝනියෙන්ද පස්සේ එන ඉන්නවන බෑනල පුත්‍රයෝ ගෙදරින් දෙන අවවාදේ මොකද්ද? අනේ පුතේ මේ යකින්නි අරගෙන ගිහිල්ලා තෝගේ ඔළුව කාවි කියනවා. ගෙදරින් දෙන පරිවිඩීමේ ගොඩක් වෙලාවට මේ යක්ෂණිය උඹේ ඔළුව කාවි පුතේ කියලා තමයි දෙන්නේ. ඊට පස්සේ කාලයක් ගියාට පස්සේ කොල්ලන්ට මතක් වෙනවා අර මාමයි නැන්දයි කිව්ව කතාව ඇත්තනේ. එහෙම නැත්තම් පුත්‍රයාගේ පැත්තෙන් දෙන්නේ මේ යකානම් හා මේ දුවේ අපිට නම් හදාගන්න බැරි වුණා ඔයාවත් හදලා බලන්නකො. ලෝකයේ සියල්ල තේරුම් ගත්තට පස්සේ ඉතුරු වන්නේ එකම ශූන්‍යතාවයක් පමණයි. නිහඬතාවයක් පමණයි. අවබෝධය නිසා හටගන්නා වූ ශූන්‍යතාවය අන්නේකට කියනවා සයිලන්ස් මෙඩිටේෂන්. හැබැයි අපි සයිලන්ස් වෙන්නේ අවබෝධය නිසා. ලෝකයේ පිළිබඳව සබ්බ ලෝකය පිළිබඳව සබ්බ ලෝකයේ යන බිරත සංඥා සියලු ලෝකයන් කෙරෙහිම සංඥා තුලින් බැඳෙන්නේ නැති කම සබ්බ සංකාරයේ ස්වනිච්ච සංඥා. මේ ලෝකය සකස් කරගන්න ඕනම දෙයක් තුල වැදගත්කමක් නැහැ වටිනාකමක් නැහැ කියලා දැනගත්තාම යාට ඇති වෙන්නේ සයිලන්ස් මෙඩිටේෂන් තමයි. ඉතින් වඩන්න මේ සයිලන්ස් මෙඩිටේෂන්. කිසි වෙලාවක ඔබේ මනස සයිලන්ස් කරන්න බලන්න එපා. නිහඬ කරන්න බලන්න එපා. එහෙම වුණොත් එතන නිවැරදි නිහඬතාවය නැහැ. නිවැරදි සයිලන්ස් මෙඩිටේෂන්ස් වෙන්නේ නැහැ. නිවැරදි සයිලන්ට් මෙඩිටේෂන් එකක් වෙන්නේ නැහැ. ඔබ ඕක නිහඬ කරන්න ගියොත් එන දෙයක් තියෙනවා නම් ඒ පුවාවේ. ඇති දෙයක් වේ නම් වේදාවේ, නැති දෙයක් වේ නම් වේදාවේ. එහෙනම් එයා බ්ලොක් කරන කෙනෙක්වත්, උපාදාන කරන කෙනෙක්වත් නෙමෙයි, ගලාගෙන යන්නට සලස්සනවා. බලන්න ඔන්න ඔය වැඩේ හරියට කරන්න පුළුවන්ද කියලා තමන්ට. මේ අහවල් දේ බ්ලොක් කරනවා කියලා හිතාගෙන හිටියොත් ඉවරයි. එයාට ඒකම පහළ වෙන්න පටන් ගන්නවා. අහවල් දේ මම උපාදාන කරනවා කියලා හිතාගෙන හිටියොත් ඒත් ඒකම පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට අපි සැබෑම නිහඬ බව තෝරගන්නවා. මරණය සහිත නිහඬතාවය සහ මරණය නොමැති නිහඬතාවය කියලා නිහඬතා දෙකක් ලෝකේ තියෙනවා. ඔබ නිහඬවන්නේ මරණය සහිත නිහඬතාවයේද මරණය රහිත නිහඬතාවයේද? එමනතා වෙනත් විදිහකින් අහන්න පුළුවන්. ඔබ ජීවත් වන්නේ මරණය නොමැතිවද මරණය ඇතිවද? අවබෝධයට පත් නොව හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ මරණය සමග, මරණය සහිතව. අවබෝධයට පත් වෙච්ච කෙනෙක් විතරයි මරුවා මරා ජීවත් වෙන්නේ. මරණය මරල ජීවත් වෙනවා. ඔබ උත්සාහ කළ යුත්තේ හැම මොහොතකම මරුවා මරන්න. මරන්න නම් ඉස්සෙල්ල පොත කරන්න ඕන, ආයුධයක් ඕන. ඊළඟට මොකද කරන්න ඕන? මරුවා ඉන්නේ කොහෙද කියලා හොයාගන්න ඕන. මරුවා ඉන්නේ කොහෙද කියලා හොයන්නේ කොහොමද? මුන් පච්ච කොටා ගන්නවනේ මරුවා සමග වාසය කියලා. ඉතින් ඕ මරුව හොයන්න හම්බෙන්නේ මරුවා සමග වාසය. මරුවා ඉන්නේ කොහෙද කියලා හොයන එක වෙනුවට දැන් මිනිස්සු කියන සාමාන්‍ය මහත්යද හරි දරුවන්ට හරි ඔක්කොටම කියන්නේ I love you කියලානේ. දැන් ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් කියන්නේ කොහොමද? අයි නෑ, අයි හලනෝ. හල නිකම්ම love you. තේරෙනනේ? දැන් අවබෝධයට පත් වෙච්චා නම් ඊට පස්සේ කියන්න ඕන කොහොමද? I love you කියලා නෙමෙයි ළමයින්ට හරි කාට හරි කියන්න ඕන. Love you. කවුද දන්නේ කවුද දන්නේ ලස්සනයි වචනේ දැන් කවුරු හරි දවසක ගිහිල්ලා කියයි මට ආදරේ කියලා කිව්වා දැන් ආදරේ නැහැ කියලා කිව්වහම අහන්නත් පුළුවන් කවුද කිව්වේ ඒ දවසවල කිව්වේ මං අයි කියලා කිව්වේ නැහනේ මං අයි කියලා කිව්වේ නැහැ නිකම්ම ලව් යූ කියලා විතරයි කිව්වේ ඒකත් හොඳයි වැඩේ මම නැතුව ජීවත් වෙන්න මම නැතුව සිතන්න මම නැතුව දකින්න ලෝකෙ සුන්දරයි මමත්වයේ නිසා මිනිස්සුන්ට පුදුම හිරිහැරයක් මමත්වයේ කියන්නේ පින්නතුන් ගොම්බඳින කනුව මිනිස්සුන්ගේ දුකට ඇදදමන මාර්ගයක් මමත්වයේ කියන්නේ මමත්වයේ නිසා තමයි ආගම් තියෙන්නේ මමත්වයේ නිසා තමයි විවිධ මතවාද සංකල්ප තියෙන්නේ මමත්වයේ නිසා තමයි ಜಾති වර්ග කුල බෙදලා තියෙන්නේ එහෙමද නැද්ද එහෙමයි මමත්වයේ අයින් කළොත් එයාගේ ಜಾතියක් නැහැ කුලයක් නැහැ ආගමක් නැහැ වර්ගයක් නැහැ මොකක් හරි මට නැහැ කියනොත් කිසිම ආගමක් ಜಾතියක් වර්ගයක් මොකවත් නැහැ හැබැයි හොඳ සහ නරක කියලා මිනිස්සු කොටස් දෙකක් ලෝකේ ඉන්නවා ඒ වෙන්නේ ආගම නිසා ಜಾතිය නිසා නෙමෙයි මිනිස්සුන්ගේ ඉස්සරහට ආල බැලු මම ඔබේ ආගම නෙමෙයි අහන්නේ ඔබ හොඳද නරකද කියන විතරයි බලන්නේ බුද්ධ ආගමෙම ඉන්න නරකයි ඕන තරම් ඉන්න මම කැතම කැත මිනිස්සු ඉන්නේ බුද්ධ ආගමේ ඇතුළේ ඉන්න එතකොට ඒගොල්ලෝ බෞද්ධ වෙන නිසා හොඳයිද අන්න තථාගතයන් වහන්සේ එහෙමයි ආගමෙන් ආගමට ගියා ಜಾතියෙන් ಜಾතියට ගියා කුලෙන් කුලයට ගියා රටෙන් රටට ගියා අවිද්‍යාව දුරු කරන්න බෞද්ධයෙක් පින්නතුනේ සිංහල බෞද්ධයෙක් වෙන්නේ නැහැ බෞද්ධයෙක් වුණොත් එයා බෞද්ධයෙක් මිසක් එයා මුස්ලිම් බෞද්ධයෙක්වත් දෙමළ බෞද්ධයෙක්වත් සිංහල බෞද්ධයෙක්වත් වෙන්නේ නැහැ මතක තියන්න බෞද්ධයෙක් නොවු නිසා තමයි සිංහල වෙලා දෙමළ වෙලා මුස්ලිම් වෙලා බර්ග වෙලා ඉන්නේ ලෝකෙටම ඉතාම වටින දහම් පදයක් ලෝකෙ අවදි කළ යුතු තාම දහම් වටින දහම් පදයක් හොඳ වචනයක් ඒක අවදි වුණේ බොහොම හදිසි සිංහල බෞද්ධයෝ වෙනුවෙන් කොහෙද සිංහල බෞද්ධයෙක් සිංහල වෙන්නේ බෞද්ධයෙක් 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 නොවු තැන තමයි සිංහල වෙන්නේ දෙමළ වන්නේ කතෝලික වෙන්නේ මුස්ලිම් වෙන්නේ බෞද්ධයෙක් නොවු කම නිසා බෞද්ධයෙක් වුණොත් භව උද්ධ හේවත් භවය කියන්නේ මේ ශරීරයේ පංචස්කන්ධය ඇතුළේ අපේ තියෙන සංකල්පිත භවය කල්පිත භවය මනක් කල්පිත භවය ඒකේ නිදහස් වෙච්ච ගමන් එයා බෞද්ධයෙක් මිස සිංහල බෞද්ධයෙක් තමිල් බෞද්ධේ මුස්ලිම් බෞද්ධේ නෙමෙයි දැන් බලන්න වහරේ පවා දෙන දුර්වලතා ඔබ මොනවද සොයන්නේ විවේකය මො මොකා මිනිහව තමසේ විවේකයේ හොයන්න කෙනෙක්ද? ඔව්, මං ගොඩාක් මහන්සිලා මෙතෙක් කාලයක් හොයනවා විවේකය. මිනිහෝ ඔය හැවිල්ල නතර කරලා වාඩි වෙයි අම්මේ පුටුවෙන්. හා, එතකොට මට විවේකේ හම්බ වේද? මී හරකෝ ඔහොම හිටපිය. හා, ඇයි භාගයක් කොහොම හිටපිය කතා කරන්නේ නැතුව? එනවාස යන දැන් තොට දැනනවද විවේකේ? ඒකනේ එන්නම්. දැන් අර විඩාව නෑනේ. ඈ, දැන් අර මහන්සිය නෑනේ. ඒ මොකද කරේ? බට ඒක තේරෙන්නේ නැද්ද දැන් කරලා දීපු දේ? තොට විවේකය හොයලා දුන්නා. ඉතින් ආයෙ ටික වෙලාවක් ඉඳලා කල්පනා කරලා මේ මං ආයෙ පිටත් වෙන්නයි හදන්නේ. කොහෙද? විවේකේ හොයාගෙන. ඔබේ මනසේ ඔබේ සංවේද සංවාදය යන්නේද? අපි ඔබේ සංවාද තුළින් තමයි අපේ ඥානය අවදි කරගත්තේ. අපිම අපිට කියලා තියෙනවා මේ හරක කියන්න ඕන තැන මේ හරක. ශ්‍රේෂ්ඨයි කියන්න ඕන තැන ශ්‍රේෂ්ඨයි. මං දන්නේ මගේ මනස කියන මුළු ලෝකෙම ඉන්න ශ්‍රේෂ්ඨතම පුජ්‍යලයා ඔබයි කියලා. එහෙම ඉතින් හැම කාලෙම කියලා නැහැ. යම් තත්ත්වයකට ආවහම තමයි ඒක කියනවා ඇත්තේ. මට වඩා ඉහලින් මේ ලෝකේ මිනිස්සේ නැහැ කියන එක තමයි ඔහු කියන්නේ. ඒකට හේතුව මම ඒකට සුදුසුකම් ලැබලා ඇති. ඒක ලෝකයා පිළිගත්තද නැද්දද මට අදාළත් වෙන්නේ. ඒක මගේ මනස තුල තියෙන ප්‍රශංසාවක් නම් ඒක මට ලෝකෙන් ලැබෙන ඉහළම සම්මානයට වඩා වටින සම්මානයක්. ඔබේ හිත ඔබට ප්‍රශංසා කරනවා නම් ලෝකෙ කාගේ ප්‍රශංසාවටත් වඩා ඒ ප්‍රශංසාව වටිනවා. එහෙම හිතෙන් ප්‍රශංසා ගන්න බෑ පින්නතුරි බොරුවට. හිත වංචනික මිනිසුන්ට ප්‍රශංසා කරන්නේ. හිත බොරුකාරයන්ට ප්‍රශංසා කරන්නේ. ඔවුන් හිතෙන් බැනුම් අහනවා. මේ ලෝකෙ වංචනික වැඩ කරන මිනිසුන්ට බොරුකාරයෝ ඔවුන් ඔවුන්ගේ සිතෙන් බැනුම් අහනවා. ඔවුන්ගේ හිත ඔවුන්ට චෝදනා කරනවා නැද්ද? චෝදනා කරනවා. තමන්ගේ හිත තමන්ට ප්‍රශංසා කරන්නේ තමන් අතිශයින්ම පාරිශුද්ධ වූ චිත්තයකින් වැඩ කරන පමණයි. බොරුවක් කිව්වත් හොඳ චිත්තෙන් බොරු කියනවා නේද? විතරයි. තමන් හොරගමක් කළත් නිකන් හොඳ චිත්තෙන් හොරගම් කරන්න ඕන. නැතිවම දොරු වගේ අයට පපේ කිව්වේ. කොහොමද හොඳ චිත්තෙන් හොරගම් කරන්නේ? මම මීට කලින් කියලා තියෙනවා අර පොල් කඩාපු මිනිහෙක්ගේ කතාව. ඌ බොහොම හොඳ චේතනාවෙන් පොල් කඩන් ගිහිල්ලා තියෙද්දි ආයි කාලෙකට පස්සේ ඇවිල්ලා ඒ සල්ලි පන්සලට දුන්නා. මොකද කියලා ඇහුවා. මට බස් කුලිය නැති වුණා. මම පන්සලේ පොල් ගහට ගිහිල්ලා පොල් ටික කඩාගත්තා. කඩාගෙන ගිහින් මාකට් එකට විවුණලා මම ගමන ගියා. මම ඉතින් කාලෙකට පස්සේ පොල් ගෙඩි වල සල්ලි පන්සලට ගෙනල්ලා දුන්නා. බලන්නකෝ හොඳ චේතනාවෙන් හොරකේ මාර හොරේ. නායකයි නායකව දොරටිකෝ නායකව දොර බයිනද තපොසේ ගිහිල්ලා ඔය පොල් ගහක් උඩ ඉඳලා වැටිලා මලානම් මහරෑ. හොරන දෙයක් නෑ ආමුදුරු. නෑ යනවා යනවා යන්න කියලා කිව්වයිදී. නායකව දොර ඩබල් වෙනවා. කරුණාවත් වෙනවා තරහත් වෙනවා. මෝර පොල් කඩුවා කිව්වම තරහ යනවා. සල්ලි ගෙනල්ලා දීපු නිසා ඉනා යනවා. චේතනාව හොඳ වෙන්න ඕන. මොනව කරා චේතනාව හොඳ වෙන්න ඕන කොහොම චේතනාව හොඳ වෙන්න ඕන කරන්නේ අපේ කුලා ගහක තියෙන අඹ ගෙඩියක් හොරා කන්නත් පුළුවන් කියලා ඉල්ලගෙන කඩාගෙන කන්නත් පුළුවන් මම ඕක දැනගත්තේ ඉස්කෝලේ යන කාලෙමයි කොල්ලෙක් ඇවිල්ලා කිව්වා අපි ඊයේ මේ අඹ ගහේ අඹ ගෑවා 100 කෙනෙක් ඉන්නේ කඩලා කමු කියලා 100 ගල් වලින් ගහනවා කිව්ව මේ අඹ ගහට ගල් ගහනකොට මං කෝ මේ දැන් ඒ ගේ ළඟනේ ගහ තියෙන්නේ දැන් උගල ගල් වලින් ගෙවුවම වහලට වදිනවා ඇතුලේ ඉන්න එකා ඇවිල්ලා ගල් ගෙඩි වලින් ගහන නේ වෙඩි තියන්න තියෙන්නේ උට උට තරහා යනවා අපි ගිහිල්ලා 100 ගෙන් අහලා බලමු නෑ නෑ අහුවත් කඩන්න දෙන්නෙම නෑ කිව්වා මං කෝ ඒකට කමන්නේ අපි යමුක බලන්න කියලා ගියාම අගේට 100 කිව්වා අනේ පුතේ මේ කොල්ලෝ ගල් ගහලා මේ වගේ වහලා කඩනවා ඒකයි මේ මං බනින්නේ නැත්තම් මේ ඕන කෙනෙක් කාලේ යන්න මේ අඹ තියෙන කන්න නෑ ආ 100ට ගෙඩියක් දෙක කඩලා දීලා අපි කඩාගෙන අනේ කන්න කිව්වා අනේ ලස්සන නැගලා හොඳ ගෙඩි තෝරක් කඩන් කෑව දැන් හොරකමක්ද අඹ කන ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමයට ගෑව මේක හොරකුත් නෑ වංචාවකුත් නෑ ගොරුවකුත් නෑ වරදකුත් නෑ අර ගේහිමියට තර්ජනය කරලා අරක හොරෙන් කඩාගෙන ගිහලා හොරෙන් ගල් ගහලා මේ කඩාගෙන කන්න ගියාම තමයි වරද. ඉතින් මුළු ලෝකෙම ඕන දෙයක් පරිහරණය කරන්න පුළුවන් හොඳ විදියට. සාධාරණ විදියට. එච්චරයි. කිසිම දෙයක වැරද්දක් නැහැ හොඳ විදියට පාවිච්චි කරනකොට නරක විදියට පාවිච්චි කරොත් එහෙම ඒකේ වරදක් පිහිටනවා. ඉතින් අපි නරකයි කියලා දාගත්ත සම්මත වෘතයෙන් බලන්න ගියොත් නම් 12 පහ වෙලා විනාඩියක් පහ වෙලා ගෑවත් වැරදි. දිවොත් වැරදි. hina වුණොත් දැන් කාන්තාවන් මේ අසංවරයි කියලා නේද තියෙන දසම් පෙන්වා hina වුණොත් දත් පෙන්නල හිනා වෙන කාන්තාව සංවර කාන්තාවක් හැටියට තමයි නම් වෙලා දෙන පොතේ හැටියට ඒ පුරුත. එතකොට මේ පුටුවක වාඩි වෙලා බණහන එක නිගණ්ඨනාත පුත්තගේ ක්‍රමයට වැරදි. තේරෙනා නේද? නිගණ්ඨනාත පුත්තගේ ක්‍රමයට වැරදි. නිගණ්ඨනාත පුත්තලාගේ මම රූප සටහන් දෙක තුනක් බලලා තියෙන හරි අපූර්වයි. නිගණ්ඨනාත පුත්ත මහ නිගණ්ඨනාත පුත්ත ඉන්නේ බෙන්ස් කාර් එකක ඉන්නේ. බෙන්ස් කාර් එකේ නෝ සම්ග්ලාසස් පාවිච්චි කරනවා. සම්ග්ලාසස් දෙකක් දාලා මේ ලොකු වැඩක ඉන්නේ ජාත්‍යන්තර වැඩක ඉන්නේ බෙන්ස් කාර් එකේ ඉස්සරහා ලැප්ටොප් එකෙන් වැඩ කොටකට ගාලා ගහගා එනවා. කවුද නිගණ්ඨනාත පුත්ත ජාත්‍යන්තර ඊමේල් එකක් ගන්නවා. මොකක් හරි. හරිද? ආවා එයා ලැප්ටොප් එක පැත්තේ ඉඳලා සංග්ලාසස් එහෙම තියාගෙන යවුවයිනේ මිනිහ හෙළුවෙන් එනවා සංග්ලාසස් දාගෙන බලන්න කොච්චර ලස්සනද කියලා සංග්ලාසස් දාගෙන හෙළුවෙන් යනකොට මම දවසක් වීඩියෝ එක ගහලා මෙතන පෙන්නන්නම් වැටි හිටියයි නේ ඉන්නේ දැකපු නැති අය නෑනේ දැකලා ඒ නිසා ගහලා පෙන්නන්න පුළුවන් හරියම ලස්සනයි ඒක ගාන්ටාරේ හොල්ල හොල්ල යනකොනේ හරි චෝක් එක ඉතින් ගිහිල්ලා කරලා ඉතින් වෘත ඊට පස්සේ අර පොඩි බංකුවක් වගේ එකක් තියෙනවා අඩියයි ඔස බංකුවේ ඒක උඩ නගින්න ඕන හරි නහවනවා කකුල් හොදලා එහෙම කළා කාන්තාව තමයි මේ බත්ගුල් එහෙම ගොලි කරලා දෙන්නේ එතකොට එයා එක කන්නවා ඉතින් අර එක මහත්තෙක් මට කෝල් කරලා කියනවා අනේ හාමුදුරුවනේ ඇත්තෙන් මේ මිනිස්සු ළඟ මොකක් හරි සීලයක් තියෙනවා කිව්වා මං අහුව මොකද කියලා නෑ ඉච්චර කාන්තාව වටපිටාවේ ඉද්දිත් ඒක අල්ලද්දිත් ඒ මිනිහට මොකුත් සැලවීමක් වෙන්නේ නැති හැටි ඒකේ ඒක නිසා මොකක් හරි සීලයක් ඇති කිව්වා මං කව නෑ මහත්තයා එහෙම සීලයක් නෙමෙයි ඕකුන් හැමදාම ඕක පණ නැති වෙන පොල්ලක් උඩ තියලා පොල්ලකින් ගහනවා කියලා කොටයක් උඩ තියලා අරක තලනවා ඒ මොකද්ද වෙනම කර්මයක් කියලා එකට කියන්නේ තැල්ලුවාම ඒකට පණ නැති වෙනවා තේරුණාද ඉතින් ඒක කරගන්න ඕන නම් මේ කරන්න පුළුවන්. තමන්ගේ මහත්ය හරි ෂුවර් නැත්නම් උදේට පොල්ලෙන් දෙකක් ගාලා ඇව්වනම්
පරණදී වෙනවා. ඒක ඊට පස්සේ වෛද්‍යවරයෙක් මට කතා කරලා කිව්වා ඒක හරිම සරලයි. ඒක සමහර අය කොල්ලොත් දැන් කරනවා. පොඩි ස්නායු පද්ධතියක් තියෙනවා. ඒක කැපුවම ඒක කොයි වෙලාවකවත් මේ ප්‍රාණවත් වෙන්නේ නැහැ කිව්වා අපේ හාමුදුරුවෝ. එතකොට ඒක කවදාවත් ඒක ප්‍රාණවත් වෙන්නේ නැහැ කිව්වා. ඉතින් ඒ විදිහට තමයි සිල් පෙන්වන්න තියෙන ක්‍රමය. ඉතින් පින්නතුනි ඔය මොනවද ඔය? ඕර තමයි වෘත කියන්නේ. ඕර තමයි එක එක මනස් ධාතය කියලා කියන්නේ. ඕක තමයි මේ ලෝකේ අතරමං වෙච්ච සංඥාවල් වල මුලා වෙච්ච කාරණා බවට පත් වෙන්නේ. තියෝ දිහාපි මේ විද්‍යාත්මකව බලන්න ඕනේ. දැන් බුද්ධ කාලයේදී දැන් නම් තහනම් ඉන්දියාවේ ලිමහනේ ඇවිදින්න එහෙම ඒත් ඇවිදිනවා සමහර අය. නමුත් බුද්ධ කාලයේදී කිසිම තහනම නැහැ. මහා නගර මැද්දෙන් දරුවෝ හිටියයි, යෞවන අය හිටියයි, කාන්තාවෝ හිටියයි, ඒ මොකුත් නැහැ. ඒක සීලයක්, ඒක වැදගත් දෙයක් හැටියට ඒක නරකක් විදිහට කල්පනා කරන්නේ. දැන් ගිම්හාන කාලේ යුරෝප රටවල් වල කාන්තාව කොහොමද ඇවිදින්නේ? ඉතාලම සැහැල්ලු වෙනවා කියලා කියන්නේ. නමුත් ඒක දිහා අපි වගේ නිකන් කැතට පාට් එකකින් බලන්නේ නැහැ. දැන් ඔය ඇත්තට කුලවන කාට හරි යට ඇඳුම් පිටින් මේ නගරට ගිහිල්ලා නැහැ. අවු තුන් සුපර් මාකට් එකට ගිහිල්ලා බඩු අරන් එනවා. ඈ අඩුම තනු යට ඇඳුම් පිටින් අපි මිනිස්සුන්ට වැවක බහලා නාන්න පුළුවන්ද? ඉතින් සුද්ධියෝ ටික ඔක්කොම නාන්න එහෙමනේ. ඒක විතින් විතරක් නෑද ගන්නේ. ඉතින් ඒක දිහා බලන්නේ. ඒකට හේතුව ඒක බලන කෝණය වෙනස් වෙන්න විතරයි ඕන. කෝණ වෙනස් වුණාට පස්සේ ඒක වහගෙන හිටියද අරගෙන හිටියද කියලා එක නැහැ. අරගෙන ඉන්න තරවට මිනිස්සු ඕක බලන එක අඩු වෙනවා. මොකද හේතුව අරගෙන ඉන්න තරමට කැතයි. වහගෙන ඉන්න තරමට තමයි ඔය කැත වහගෙන ඉන්නේ. ඉතින් ඒ නිසා මේ ලෝකෙ විවෘත වෙන්න කැතයි. ඒක තමයි ඇත්ත කතාව. ඇසෙන්නේ කොහෙත් වෙනස් වෙනවා. දැන් ඔය සීගිරි සිතුවම් වල එහෙම තියෙන ලංකාවේ සමිකර කුලවලට සහ විවිධ කුලවලට තනිකර කාන්තාව ගොඩක් අය යටට විතරයි යන්නේ. උඩට ඇඳලා නැහැ. නිර්වත්ව තියඳලා තියෙන අර සීගිරි සිතුවම් තියෙන්නේ එහෙමයි. නිවන් දකින්න බැරි වුණාද? අමාරු වුණාද? නෑ, ඒ කැත පේනකොටම නිවන් දකින්න ලේසි. කැත පේන්නේ නැහැ. මේක උස්සල මේවගල පුම්බල රවට්ටලා තිබ්බම පේන්නේ නැහැ. ඔක පේන්න තිබ්බා මේක පෙරහන් ගඩ ගෑලි වගේ ඔය දියරෝට මිනිස්සු නිවන් දකිනවා ඉක්වන්න. මං කියන්නේ දැන් උත් ඒ ක්‍රමේ ඕකේ කරොත් එහෙම නිවන් දකින ප්‍රමාණය වැඩි වෙනවා. ඒකයි තියෙන්නේ. නිවන් දකින ප්‍රමාණය වැඩි වෙනවා කියන තැන. ඉතින් මේ දේවල් මේ අර අවිද්‍යාත්මක උපකල්පනයෙන් සඟවා තවන්න හොඳ නැහැ. ඉතින් ප්‍රසවහ නාරි වෛද්‍යවරයෙක් මට කතා කරලා කිව්වා නාන්ද මං හැමදාම දකිනවා මේ කුණු ගොඩවල්. ඒත් මේ සිත කියන්නේ වෙනම එකක් නේ. සිත කියන්නේ මහා අමුතු දෙයක්. මෙච්චර ඇස්වලට කුණු ගොඩවල් පෙනෙද්දි හැමදාම ලේ ගොඩවල් දකිද්දි හැම ග්‍රාම සරව ගොඩවල් දකිද්දි එයි සයිනස් මේ රාග සිත කියන්නේ වෙනම එකක් නේ. හරියටම හරි. මේක තියෙන්නේ ඉන්ද්‍රියන් වල නෙමෙයි. මේක තියෙන්නේ ස්ත්‍රී පුරුෂ ශරීරේ නෙමෙයි. රාගසිත තියෙන එතන නෙමෙයි. තණ්හාසිත තියෙන එතන නෙමෙයි. මේක තමයි අවබෝධය කියන එක. අවබෝධ කර සිත සහ අවබෝධ නොකළ සිතේ ස්වභාවය. එච්චරයි වෙනතුනේ. දැන් උපකල්පනයක් වශයෙන් පිළිකුල කියන්නේ එකක්. නිවන් දැකපු කෙනෙකුගේ ආධ්‍යාත්මික අවබෝධය කියන්නේ තව එකක්. උපකල්පනයකින් අප්‍රියතාවය කියන්නේ එකක්. නිවන් දැකපු කෙනෙක්ගේ නොවැළීම කියන්නේ තව එකක්. ඕව ගැන කතා කරන්න ගියොත් වෙනතුන සෑහෙන්න කටයුතු පැහැදිලි කර ගන්න තියෙනවා. ඉතින් නමුත් නුවණින් තේරුම් කරගන්න නිවන කියන්නේ වෘතයක් නෙමෙයි. යථා අවබෝධයක්. ඒක විශිෂ්ට ඥාණයෙන් දකින්න අවබෝධයක්. ඒක අපේ චින්තන මායිමේ තියෙන දෙයක් නෙමෙයි. චින්තනයෙන් එහා අතික්‍රමණය කරලා තියෙන දෙයක්.
ඒක ඉන්ද්‍රිය මායිමේ තියෙන දෙයක් නෙමෙයි ඉන්ද්‍රියන් අතික්‍රමණය කරලා තියෙන දෙයක් කියලා හොඳට වටහා ගන්න. හැම දිනටම සම්මා සම්බුදු සරණයි. අභිවාදන සීලස්ස නිච්ඡං බුද්ධාපචාරෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සමිච්ඡතෝ.